රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අවිද්‍යා පත්‍ය සංඛාරා සංකාර පත්‍ය විඥාන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරණික පුද්ගතුනි ලෝකවාසී සියලු කාරණික පුද්ගතුනි ධර්මයට අහුන්カン දෙන අද දිනත් ඊටාම ගෞරවයෙන් සැලකිල්ලෙන් යුතුව මේ පුද්ගතුන් වෙනදා වගේම අදත් ධර්ම දේශනාවට අහුන්カン දෙන්න සූදානම් වෙනවා. අද අපි කතා කරන්න කියලා තෝරාගත්තේ විශේෂයෙන් ඊයේ සතියේ අපේ ගලුවත්ත මහත්මයා ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. මේ උදයව්ව ඥානය දියුණු කළ යුතුයි 50 ආකාරයකට කියලා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙනවා කියලා තිබ්බා. ඒ අනුව පින්වත්නි අද මම ඥාන කතාවල උදයව්වේ ඥානය කොටස තමයි තෝරාගත්තේ අපේ සාකච්ඡාව පිණිස. උදය කියලා කියන්නේ හට ගැනීම, වය කියන්නේ විනාශ වීම. පංචස්කන්ධයාගේ උදය පින්නතුනි 25 ආකාරයකට සිද්ධ වෙනවා කියලා. ඒ වගේම පංචස්කන්ධයාගේ වයවීම 25 ආකාරයකට සිද්ධ වෙනවා කියලා මේකේ සඳහන් කරනවා පින්නතුනි. එතකොට ඒක කෙසේද සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්නා වූ ඥානය ඒ උදය සිද්ධ වෙන ආකාරය, වය සිද්ධ වෙන ආකාරය 25 25ට ඒක තේරුම් ගැනීම ඒක විශේෂ ඥානයක්. ඒ නිසා ඒකට කියනවා උදයව්‍ය ඥානය කියලා කියනවා පින්වතුනි. එතකොට අපි අද බලමු මේ 25 ආකාරයට මේක දකින්නේ කොහොමද? ඒ ආකාරය අපි බලමු. රූපස්කන්ධයේ උදය දක්නේ ලක්ෂණ පහකින් දකින්නවා කියලා කියනවා. වය දක්නේ ලක්ෂණ පහකින් දකින්නවා කියලා කියනවා. ලක්ෂණ පහ ආකාරයකින් උදය හට ගැනීම දකින්නවා රූපස්කන්ධයේ, වේදනාස්කන්ධයේ, ඒ වගේම වැය ලක්ෂණ පහ ආකාරයකින් රූපස්කන්ධේ දකිනවා. ඒ වගේම වේදනාස්කන්ධයේ ලක්ෂණ පහ ආකාරයකින් පින්වතුනි උදය දකිනවා. ඒ වගේම වය වීම ලක්ෂණ පහ ආකාරයකින් දකිනවා. ඒ වගේම සංඥාස්කන්ධයේ උදය දකිනවා අපි හට ගැනීම ලක්ෂණ පහ ආකාරයකින්, වැයවීම ලක්ෂණ පස් ආකාරයකින් මේ සංඥාස්කන්ධේ දකිනවා. සංස්කාරස්කන්ධේ උදය හට ගැනීම ලක්ෂණ පහ ආකාරයකින් දකිනවා, වැයවීම පස් ආකාරයකින් දකිනවා. ඊළඟ විඥානස්කන්ධේ පින්වතුනේ උදය හට ගන්න ආකාරයේ ලක්ෂණ පස් ආකාරයකින් දකිනවා, වැයවීම පස් ආකාරයකින් දකින්න අපි. එතකොට රූපස්කන්ධයගේ උදය දක්නේ කවර පංච ලක්ෂණයෙන්ද කියලා ඊට පස්සේ දැන් මෙතන විස්තර කරන අපි. අවිද්‍යා සමුදයෙන් රූපයාගේ ඉපදීම සිද්ධ වෙනවලු. අවිද්‍යාව නිසා මේ රූපයාගේ ඉපදීම සිදු වෙනවලු පිටත. ඒ අවිද්‍යාව ඊට පස්සේ ප්‍රත්‍යක් වෙලා රූපස්කන්ධයාගේ උදය සිද්ධ වෙනවා කියලා කියනවා. කොහොමද ඒක අවිද්‍යාවගේ ප්‍රත්‍යක් වෙන්නේ පිටුතුනේ? දැන් අවිද්‍යාව නිසා තමයි මේක පටිච්ච සම්පදායට කෙලින්ම සම්බන්ධයි පින්වතුනි. අවිද්‍යාව නිසා තමයි පින්වතුනි අපි සංස්කාර බිහි කරන්නේ. සංස්කාර දෙවර්ගයකට බෙදෙනවා. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර කියලා පින්වතුනි සංස්කාර දෙවර්ගයකට වැටෙනවා පින්වතුනි. එතකොට මේ සංස්කාර දෙවර්ගය පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර කියලා අපි සංස්කාර දෙවර්ගය හැමතිස්සෙම ජීවිතේ සිද්ධ කරගන්නවා පින්වත. කුසල හෝ අකුසල කියලා අංශ දෙක අපි දිනු කරනවා පින්වත. මේ කුසල හෝ අකුසල අංශ දෙක අපි දිනු වෙන්නේ පින්වතුනි ඉන්ද්‍රියංගෙන් ගන්නා වූ පණිවිඩත් එක්ක අපි පින්වතුනේ මනෝ සංස්කාර කොටසක් බිහි කරනවා කුසල හෝ අකුසල. ඊට පස්සේ ඒවා වචී බවට පත් කරගෙන පින්වතුනේ වචී සංස්කාර කියලා කොටසක් අපි කුසල හෝ අකුසල දිනු කරනවා. ඊළඟට පින්වතුනේ කයෙන් සිද්ධ කරලා අපි කුසල හෝ අකුසල කොටසක් දිනු කරනවා පින්වතුනේ. කොටෙහි ප්‍රතිඵලයක් හැටියට පින්වතුනේ අපි විපාක විඥානයක් බිහි කරනවා. කොහෙද අපි කොහේ හරි ඉපදෙන්න පින්වත්. එතකොට මේ ඉපදෙනකොට මව් කුසේ පළමුවෙන්ම අපි වසිනවා කුමක් හැටියටද? වස්තු රූපය බිහි කරගන්නවා. කාය රූපය බිහි කරගන්නවා. ඊට පස්සේ භාව රූපය බිහි කරගන්නවා පින්වත්. ඒ රූප තුන බිහි කර ගන්නවා. කලාප තුන පළමුවෙන් අපි බිහි කර ගන්නවා. අන්න රූපස්කන්ධය අපි බිහි කළා. එතකොට මේ රූපස්කන්ධය බිහි කරපුවාම පින්වතුනි ඊළඟට අපිට ප්‍රවෘත්ති විපාක හැටියට නැවත නැවත මේ ශාරීරියේ ওই විදිහේ රූප කලාප ඊළඟට බිහි වෙනවා. බිහිලා පින්වතුනි දින 74කින් පස්සේ අපිව ඊළඟට පින්වතුනි චක්කු රූප බිහි කර ගන්නවා, සෝත රූප බිහි කර ගන්නවා, ඊළඟට ජීවා රූප බිහි කර ගන්නවා, කාය රූප ගහන රූප බිහි කර ගන්නවා පින්න. එතකොට මේ රූප කලාප බිහි කරනවා පින්නතුනි එතකද. එතකොට මේ මනුස්ස ලෝකේ නම් පින්නතු. දිව්‍ය ලෝකේ නම් පින්නතුනි අපි ඕපපාදිකව මේ මොහොතේ මේ කර්මයෙන් යුතුව මේ අවිද්‍යාව නිසා අපි එහෙ උප්පත්ති ලැබවනවා පිට. මොකද අපි අවිද්‍යාව අයින් කරලා නැත නිසා එහෙ රූපස්කන්ධයක් විතර. ඊළඟ බ්‍රහ්ම රූපේ ලෝකේ රූපස්කන්ධයත් මේ විදිහ අපි බිහි කරගන්න. ඊළඟ පල්ලෙහා ලෝකවලත් මේ විදිහේ යක්ෂ ලෝකේ, പ്രേත ලෝකේ ඕපපාතිකෝ අපි බිහි කරගන්නවා. නිරය ආදී තැන්වලත් ඕපපාතිකෝ බිහි කරගන්නවා. තිරිසං ආදී ලෝකවල පින්වතුනි ඕපපාතික නොවි කුසකින් හෝ බීජයකින් හෝ පින්වතුනි කුණු වෙච්ච ශරීරයකට හෝ ඇතුළු වීමෙන් අපි බිහි කරගන්නා පින්වතුනි මේ රටා. එතකොට මෙන්න මේ අවිද්‍යාව නිසා අපි බිහි කරග අපි හදාගන්නා වූ කුසල හෝ අකුසල කියන මේ සංස්කාර මත පින්වතුනි අපි යනවා හීන්සරෙන් නැවත නැවත විඥාන බිහි කරගන්න පින්වතුනි. එතන හැදෙනවා ඒක. ඊළඟට පින්වතුනි මේ ඉන්ද්‍රියන් හරහා ඊළඟට අපි මේ රූපය දැන් මේ ආවට පස්සේ දැන් මේ ඉන්ද්‍රියන් හරහා අපට එන අරමුණු වලට තමයි අපි මේ තණ්හා කරන්න පින්වතුනි. එහෙනම් තණ්හාව තමයි මේ කුසල හෝ අකුසල බිහිකරනද ඊළඟ ප්‍රධාන කාර්යය කරන කෙනා පුතේ. ඊළඟ ප්‍රධාන කාර්යය කරන කටයුත්ත කරන්නේ මේ තණ්හාවෙන් ඇලීම සුද්ධ කරන. ඕන දෙවෙනි උපාදේ කරන වැඩේ පින්වතුනි. පළවෙනියෙන් අවිද්‍යාවෙන් පින්වතුනි මේ රූපේ උපාදාන මේ උදයව්‍ය කරන්න බිහි කරන්න හේතු අවිද්‍යාව. ඒකින් කුසල හෝ අකුසල ඒ කුසල හෝ අකුසල බිහි වෙන්නේම පින්වතුනි ඊළඟට ඒ එතන තියෙන ඊළඟ චෛතසිකයේ පින්වතුනි කියලා මේක තණ්හා සමුදයෙන් රූපයගේ ඉපදීම වෙයි. තණ්හාව නිසා රූපයගේ ඉපදීම වෙයි. ඒ තණ්හා ප්‍රත්‍ය බවට පත් වෙලා රූපස්කන්ධයගේ උදය ඉපදීම සිද්ධ වෙනවා කියලා කියනවා. පටිච්ච සමුප්පාදයේ තියෙනවා පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා කියලා අපි කියනවා කියලා. තණ්හා. එතකොට තණ්හාපච්ච උපාදාන. අන්න තණ්හාවෙන් ආය උපාදාන කිරීම තමයි සිද්ධ වෙන්නේ පුළුවන්. එහෙනම් මේ තණ්හාවේ කාර්යය තමයි පින්වතුනි පුඤ්ඤාභි හෝ අපුඤ්ඤාභි සංස්කාර බිහි කරලා දෙනවා උපාදාන කරමින් කියනවා. එතකොට මේ කට්ටියකින් මෙන්න මේ කටයුත්ත සිද්ධ වෙනවා පින්වතුනි මේ තණ්හාව වෙනු ඒ රූපය බිහි කරන්න ඒ කියන්නේ උදයව්ය කරන්න උදව් කරනවා. තණ්හාව තමයි මේ සංසාරේ ඇදගෙන 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 යන්න පින්වතුනි උදයව්ය කරන්න උදව් කරනවා. ඊළඟට පින්වතුනි ධර්ම තණ්හාව ඊවි අවිද්‍යාවයි දෙන්නගෙම එකතුව තමයි පින්වතුනි මේ කර්මය බිහි කරන්න ඕන තුන්වෙනි කාරණේ කර්ම සමුදයෙන් රූපයගේ ඉපදීම වේයයි ප්‍රත්‍ය උපන් බැවින් රූපස්කන්ධයගේ උදය දකි. එනම් පින්වතුනි මේ කර්මය ඒ කියන්නේ සංස්කාරය කර්මය කියලා කියන්නේ කර්ම සමුදයෙන් රූපයගේ ඉපදීම සිද්ධ වෙනවලු. ඒක ප්‍රත්‍යක් වෙනවා රූපයගේ ඉපදින්. එනම් සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප. ඒ කියන්නේ සත්වයේ කොහේ හරි උප්පත්තිය ලබන්න කර්මය තියෙන්න ඕනේ. ඒ කියන්නේ උපාදාන වෙලා සකස් වෙච්ච කුසල හෝ අකුසල සංස්කාරයක් බිහි වෙලා තියෙනවා. ඊළඟ කුසල හෝ අකුසල සංස්කාරයක් තින්නතුනේ සකස් කරලා දෙන්නේ කවුද මේ සකස් වුණාට පස්සේ තින්නතුනේ ඒ කර්මයාගේ බිහිවීමක් ඇති වෙනවා තින්නතුනේ පැලවීමක් මේ සකස් කරලා දෙනවා පින්වතුනි. ඒක හරියට බීජයක් සකස් වුණාට පස්සේ බීජයක් සකස් වුණාට පස්සේ පින්වතුනි මේ බීජයේ කාර්යය තමයි පැලයක් හදලා දෙන්නේ. බීජයේ කාර්යය තමයි මේ පැලයක් හදලා දෙන්නේ. එහෙනම් කර්මය කියන එකෙන් තමයි මේ පැලයක් අනිවාර්යෙන්ම බිහි කරලා දෙන්නේ. එතකොට රූපස්කන්ධය බිහි කරලා දෙන්න කර්මය ප්‍රධාන දායකත්වයක් ගන්නවා. එතකොට අපි දන්නවා විපාක විඥානය කියලා කියන්නේ යන්නේ. විපාක විඥානය කියන්නේ මව් කුසක උපැද්දට හේතු වෙන විපාක ඒ විඥානය ඒ කියන්නේ මේ ප්‍රතිසන්දිහිත විපාක විඥානය. ඒ කර්මය බිහි කරගත්තේ නැතිනම් මව් කුසක යන්නේ නැහැ පින්නේ. රාතන් වහන්සේලා ඒ කර්මය බිහි කරගන්නේ නැහැ. ඒ නිසා තව මහකුසකට ගමන් කරගන්නේ නැහැ පින්වතුනි. තව භවයකට ගමන් කරන්නේ නැහැ. කර්මය රැස් වෙන්නේ නැහැ එතන පින්වතුනි. හේතුව හේතුන් ටික කඩලා දාලා තියෙනවා. ඒ නිසා කර්මයක් සකස් වෙන්නේ නැහැ පින්වතුනි. හේතුන් ටික කඩලා දාපු නිසා අලෝභ ආදෝ සමෝහ, ලෝභ දේශ මෝහ, මේ ලෝභ දේශ මෝහ කියන මේ තුන කඩලා දානවා පින්වතුනි. කඩලා දාපුවාම එතකොට හේතුන් නැති නිසා නැවත කර්මයක් බිහි කරගන්නේ නැහැ පින්වතුනි. එහෙනම් කර්ම පුඤ්ඤාභි හෝ අපුඤ්ඤාභි කියන කිසිම දෙයක් රැස් කරන්නේ නැහැ. ඒකට කියනවා අපි ක්‍රියාසිට කියන හඳුන්වනවා. ආන් මේ තැනට වැටුණාට පස්සේ පින්වතුනි මේ සකස් වීම සිද්ධ කරගන්නේ. ඒ නිසා මේ උදයව්ව කියන එකට මේ කර්මයක් බිහි කර ගැනීම පින්වතුනි ප්‍රධාන උපකාරයක් බවට පත් වෙනවා. මේ සත්‍යය බිහි වෙන්නේ රූපස්කන්ධේ බිහි වෙන්නේ. ඊළඟට පින්වතුනි ආහාර සමුදයෙන් රූපයගේ ඉපදීම වේයයි ප්‍රත්‍ය උපන්බැයින් රූපස්කන්ධයගේ උදේ දකින්න ලැබේ. එහෙනම් පින්වතුනි ආහාර අපි අහලා තියෙන ආහාර වර්ග ගණනාවක් කබලින්ක ආහාර මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර කියලා අන්නේ ආහාර මෙතනදී විශේෂයෙන් මෙතන ආහාර ඒ ටික ඔක්කොම අයි තියෙනවා. විශේෂයෙන් ආහාර අපි ගන්න කෑම ආහාර අපිට විශේෂයෙන් තියෙන්න ඕන මේ රූපස්කන්ධයගේ පැවැත්ම පිණිස. මේ රූපස්කන්ධයගේ පැවැත්ම ආහාර අපිට අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ආහාර ඒ තමයි කබලින්ක ආහාර ගත්තහම කෑම හපල කන එක, හුස්ම ගන්න එක, වතුර ටික, වාතය කියන මේ උෂ්ණත්වය කියන මේ ටික අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ ටිකක් නැතිනම් ඒ සත්‍යයක් එතන බිහි වෙන්නේ නැහැ පිට. ඒක සත්‍යයට ඒ ටික ප්‍රධාන වශයෙන්, ස්ථීර වශයෙන් අවශ්‍ය වෙනවා පින්වත්නි මේ ඉදිරියට යන්න පින්වත්නි. එතකොට ඊළඟට පින්වත්නි මේ දකින්න ඕනලු දැන් මේ සත්‍ය හට ගැනීම පිණිස මේ සත්‍ය හට ගැනීම පිණිස පින්වත්නි උපාද ලක්ෂණයනුත් දකින්න සිද්ධ වෙනවා. උපාද වෙන ලක්ෂණයන් දක්නේද රූපස්කන්ධයේ ඉපදීම දකි. ඒ උපාද වෙන ලක්ෂණය ආකාර තියෙන පිණිස. උඩ සත්‍ය කුජලේක නැහැ කියලා අපි ප්‍රකාශ කරාට සත්‍ය වශයෙන් අද්ධා කියලා කියනවා. අද්ධා කියනවා එතෙන්දි මේ සත්‍ය වශයෙන් අපි මේ ලෝකෙට බිහි වෙනවා පින්වතුනි. හැම සත්වයකින් මේ ලෝකෙට බිහි වෙනවා. අපි සත්‍ය වශයෙන්ම දන්නවා දිව්‍ය ලෝකවල බිහි වෙනවා, බ්‍රහ්ම ලෝකවල බිහි වෙනවා. අපට ඇහැට පේන්න තිබුණා ධර්මඥානෙන් දැනගන්න පුළුවන්. සාමාන්‍ය සත්‍ය වශයෙන් මෞකුසවල් වල දරුවන්ව පිළිසිඳ ගන්නා බව අපිට පේනවා. ඊළඟට යක්ෂ ලෝකවල, ඊළඟට තිරිසන් ලෝක ආදී තැන්වල මේ සත්‍ය වශයෙන්ම මේ සත්වෙක් මෙහෙම බිහි වෙනවා කියන එක අපි හඳුරා ගන්න ඕන. භවයෙන් භවේ, භවයෙන් භවේ මේ සත්‍ය වශයෙන් මේ සත්‍යය බිහි වෙනවා නොවනවා නෙවෙයි. එතකොට මේ බිහි වෙන්නේ කොයි ආකාරයෙන්ද? සංතති ආකාරයෙන් අපි දකින්නේ. සංතති ආකාරයෙන් දකින්න ඕනේ. ඒ කියන්නේ ඇස කන නාසය දිය ශරීරය කියන මේ ඝණයක් හැටියට පින්වතුනි මේ කාලය ඇතුළත අපි මේ අපි මේ ක්‍රියාවලියන් සිද්ධ වෙනවා කියලා මේ අපි අඳුරා ගන්න ඕනේ. මාස 9න් ළමෙක් බිහි වෙනවා, මෙච්චර කාලෙන් මෙහෙම බිහි වෙනවා. සම්පති ගණයෙන් අපි බිහි වෙන බව දැනගන්න ඕනේ. ඒ වගේම එහෙම බිහි වෙලා ඉන්න බවත් අපි දැනගන්න ඕනේ. දිගින් දිගටම මේ සම්පති වශයෙන් මේ ඉන්න අවුරුදු 100ක් ඉන්න, අවුරුදු 50ක් ඉන්න, අවුරුදු 60ක් ඉන්න මේ ඉපදিলা මේ සත්‍යය ඒ විදිහට ඉපදෙනවා සම්පති වශයෙන්. අව මාස 9ක් මව කුසේ ඉන්නවා. ඊට පස්සේ දරුවෙක් ඉපදෙන්නේ මෙන්න මෙහෙමයි. අතපය ඇතුව, ඇස් කන් ආසේ ඉන්ද්‍රියන් ඇතුව ඉපදෙන්නේ. ඉතින් එහෙම ඉපදෙන බව සම්පති වශයෙන්ම අපි දැනගන්න ඕන. උදයව්වේ වෙනවා. නොවෙනවා නෙවෙයි. උදයව්වේ ස්ථීර වශයෙන්ම මේ සත්‍යයගේ සිද්ධ වෙන බව එහෙම තේරුම් අරගන්න ඕන. ඊළඟට කන වශයෙන් කන වශයෙන් අඳුරා ගන්න ඕන කියනවා. ඒ කන වශයෙන් කියලා මෙතනදී හඳුන්වන්නේ විශේෂයෙන් පින්වතුනි ක්ෂණිකව සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ කියන්නේ ක්ෂණිකව සිද්ධ වෙනවා කියලා කියන්නේ පින්වතුනි චිත්ත චෛතසික පරම්පරාව. ඉතින් තමයි මේක සිද්ධ වෙන්නේ කියන එක පින්වතුනි අඳුරා ගන්න ඕන. චිත්ත චෛතසික පරම්පරාවක් කියලා කියේ පින්වතුනි මෙතන විශේෂයෙන්ම මේ සත්‍යය සම්පති වශයෙන් පවතින්නේ සම්පති වශයෙන් පවතින්න නම් චිත්තහ චෛතසික පරම්පරාවක් ගන්න ඕන. ඒ කියන්නේ රූප කලාපයක් හටගෙන ඒක ඉපදිච්ච තැන ඉඳලා මරණය දක්වා ඒකාකාරී වශයෙන් තියෙන්නේ නැහැ පින්වතුනි. ඒකාකාරීව දිගටම තියෙන්නේ නැහැ පින්වතුනි. ඒ ඒකාකාරීව දිගටම තියෙන්නේ නැතුව දිගටම තියෙන්නේ නැතුව පින්වතුනි රූප කලාපයක් පවතින්නේ චිත්තක්ෂණ 17යි ඒ නාමයක පැවැත්ම එක චිත්තක්ෂණයයි. මෙන්න මේ විදිහේ චිත්ත පරම්පරාවක් උද්‍යව්‍ය වෙනවා කියන එක අපි අඳුර ගන්න ඕන. හැමතිස්සෙම එහෙම චිත්ත පරම්පරාවක් උද්‍යව්‍ය වෙනවා, හට ගන්නවා. ඒ මත තමයි මේ සත්‍යය මෙහෙම දිගින් දිගට යන්නේ. එක හිතවිල්ල මැරෙන දක්වා එකම හිතක් හැටියට පවතින්නේ නැහැ පින්වතුනි. එකම හිතක් නෙමෙයි. ඒ හිත ළඟට තව හිතක්. එහෙම එහෙම වෙන එකේ ප්‍රතිඵල තමයි අපි විවිධ පැතිකඩවල වලට හිතන්න පුරුදු පුහුණු වෙලා තියෙන්නේ. එකක් විතරක් අල්ලගෙන නැතර වුණොත් පින්වතුනි එහෙනම් ඒ පුජ්‍යලයාගේ කිසි සංවර්ධනයක් නැහැ. මේ විශේෂත්වයකුත් නැහැ පින්වතුනි. ඒ චිත්තක්ෂණ වල වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. රූපස්කන්ධයේ ඒ විදිහේ චිත්තක්ෂණ 17න් 17ට රූප කලාප ඇති වෙලා නැති වෙන ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැත්නම් මිනිස්සෙක වයසට යන්නෙත් නැහැ, මිනිස්සෙක වැඩෙන්නෙත් නැහැ, මිනිස්සෙක රුවලස්සන බවට පත් වෙන්නෙත් නැහැ, සත්‍යය වෙනත් භවවලට ගමන් කිරීම සිදු වෙන්නෙත් නැහැ. පින්වතුනි එහෙම උද්‍යවයේ නිතර නිතර සිද්ධ වෙන්නේ නැත්නම්. ඒකෝට මෙන්න මේ ආකාරයට පින්වතුනි රූපස්කන්ධයේ උදය දක්නේ නම් මේ ලක්ෂණ පස් ආකාරයටම දකින්න කියලා. ඉතින් මෙන්න මේකේ මේ කන වශයෙන් දක්නා ක්‍රම පින්වතුනි විශේෂයෙන් විදර්ශනා ඥානෙට ගොදුරු කරගන්න ඕනේ. මේ ආකාර ඔක්කොම ගොදුරු කරගන්න ඕනේ පින්වතුනි සම්බන්ධ වෙන්න ඕනේ විදර්ශනා ඥානෙට. මේ ආකාර සියල්ලම දකින්න සිද්ධ වෙනවා පින්වතුනි අපට. ඒ මේ ආකාර සියල්ල දකිනකොට තමයි පින්වතුනි මේ සිතේ උදයවුවේ ඥාණය කියන එක. ඒ කියන්නේ මේ ලෝකේ පවතින සත්‍ය ස්වභාවය. ඒ කියන්නේ ඒක ලෝකේ ස්වභාවය. ඒක ලෝකෙන් පිට වූ ස්වභාවයක් නෙවෙයි. ඒ තමයි මේ ලෝකේ තියෙන හැබෑම සත්‍යය. මට එලෙස සිද්ධ වෙනවා වගේම මේ 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 සත්‍යයට ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මම කියන සත්‍යය ගත්තොත් එහෙම ඒ සත්‍යයගේ මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා නාම රූප වශයෙන්. ඒ වගේම අනික් සියලුම සත්වයන්ගෙත් මේ ක්‍රියාවලිය, මනුස්ස කියන සියලු සත්වයන්ගෙත් නාම රූප මේ ක්‍රියාවලිය අනිවාර්යෙන් ස්ථීර වශයෙන්ම මේ 25 ආකාරයේ මේ මේ රූපස්කන්ධේ පමණක් මේ දස ආකාරයට සිද්ධ වෙනවා. පස් ආකාරයට සිද්ධ වෙනවා උදයව්‍ය. මේ 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 මනුස්ස මේ මේ මනුස්ස කියන සත්වයන්. ඒ වගේම දේව කියන සත්වයාටත් මේ න්‍යායම තමයි යන්නේ. බ්‍රහ්ම කියන සත්වයාටත් මේ ක්‍රියාවලියම තමයි යන්නේ. ඒ වගේම අනිකුත් සතර අපායක කියන සත්වයාටත් මේ පස් ආකාරයේ උදයව්‍ය කියන රටාව මේ ක්‍රියාවලිය පින්වතුනි අඛණ්ඩව සිද්ධ වෙනවා ලෝකෙ. එවනම් මේ ලෝකයේ තියෙන පොදු ස්වභාවයක්, මේක පොදු ධර්මයක් පින්වතුනි. ලෝකයේ තියෙන පොදු ධර්මයක් තමයි මේ උදයව්‍ය මේ ආකාරයට පස් ආකාරයට හැම සත්වයකටම සිද්ධ වෙනවා. රූපස්කන්ධි. ඉතින් මේ ආකාරයේ පින්වතුනි මේ මනුෂ්‍ය සත්ව කොට්ටාසේ පමණක් නෙවෙයි සත්ව නොවන කොට්ටාසේ රූප වශයෙන් බලනකොට මේ ආකාරයේ තියෙනවා. මේ කන මේ කන වශයෙන් බලන ස්වභාවය නැත්තම් මේ ශනිකව සිද්ධ වෙන ස්වභාවය රූප සත්ව නොවන පැතිකඩවල් වල තියෙන ගස්කොළන් වලටත් මේ 17න් 17ේ උදයව්‍ය වෙන ආකාරය සෑම වෙලාවෙම තියෙනවා. එතකොට පොදුයි මේ විශ්වය පුරාම පොදු ක්‍රියාවලිය, පොදු න්‍යායක්. ඒක සත්‍යයක් මිස ඒක අසත්‍යයක් නෙවෙයි. ඒ ක්‍රියාවලිය වෙනත් ආකාරයකින් වෙනත් ස්වරූපයකින් පේන්න දකින්නත් නෑ පිංගත. ඒක ඒ විදියමයි. ඒක වෙනස් ආකාරයකින් අනිත්‍ය, එහෙම නැත්නම් ඒ වෙනස් වෙන උදය වර්ණ උදය වෙන ඒ ආකාරයේ පින්වතුනි වෙනස් ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ විශ්වයේ කොටනවා. ඊළඟට පින්වතුනි ඒක කාටව වෙනස් කරන්න පුළුවන් ස්වභාවයකුත් නෙවෙයි. කිසිම සත්වයකට ඒ ස්වභාවයන් කිසිම විදිහකින් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ක්‍රියාවලිය දකින්න ඕන කියලා කියනවා. එතකොට මේ උදය වෙන ඊළඟට වය වෙන ආකාරය දකින්න කියනවා. එතකොට දක්නේ කවර ලක්ෂණයෙන් දකී දෙයක්? අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධය වේ. එතකොට මේ රූප නිරෝධය, එතකොට පත්‍යාගේ නිරෝධයන්ගේ රූපස්කන්ධයාගේ විය දකී පින්නත. ඒ කියන්නේ දැන් ඔන්න අවිද්‍යා යත්තේව සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා කියලා පටිච්ච සමුප්පාදේ හඳුන්වනවා පින්වතුනි. එහෙනම් අවිද්‍යාව නැති තැන ඒ කියන්නේ විද්‍යාව ආපු තැන පින්වතුනි ඒ සත්‍යය ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් හා මනසින් ගන්නා වූ අරමුණු තුල සකස් කර ගන්නා වූ අරමුණු තුල මේ සත්‍යය පින්වතුනි මනෝ සංස්කාර බිහි කිරීම නතර වෙනවා උකුසල හෝ අකුසල. ඊළඟට පින්වතුනි වචී සංස්කාර බිහි කිරීම නතර වෙනවා කුසල හෝ අකුසල. ඊළඟට කාය සංස්කාර බිහි කිරීම නතර කරනවා කුසල හෝ අකුසල. රහතන් වහන්සේට සිද්ධ වෙන්නේ ඒකයි. ඒතකොට රහතන් වහන්සේගේ අවිද්‍යාව නැතුව ගිහිල්ලා පින්වතුනි නැතුව ගිහින් නිසා දැන් එයාගේ ඔන්න පින්වතුනි වැයවීම මෙතන සිද්ධ වෙනවා කියලා කියනවා පින්වතුනි. ඊළඟට තෘෂ්ණා නිරෝධ යෙන් රූපයාගේ අනුත්පාද නිරෝධය වේයයි ප්‍රතිත්‍ය නිරුද්ධ භාවයෙන් ප්‍රත්‍ය නිරෝධ භාවයෙන් රූපයන්ගේ විය දකිනෝ වේ. එහෙනම් පින්වතුනි දැන් තණ්හාව නැතිනම් පින්වතුනි අර ටිකමයි ගන්න තියෙන උපාදානය සිද්ධ වෙන්නේ නැහැ. උපාදාන නිසා පින්වතුනි වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන බිහි වෙන්නේ. උපාදාන බිහි වෙන්නේ නැති නිසා පින්වතුනි ඊළඟට එතනින් එහාට භවය සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතන තණ්හාවට දණ්හාවක් පවතින්නේ නැහැ පින්වතුනි. ඒ කියන්නේ සෑම අරමුණකම මේ ස්වභාවය අඳුරා ගන්න පටන් ගත්ත හැටියෙම පින්වතුනි මේ තණ්හාවට පවතින්න පුළුවන්කමක් නැහැ. එතකොට දැන් මේ දෙන්නා නැති නිසා අවිද්‍යාවත් තණ්හාවත් කියන මේ දෙන්නා නැතිකොට කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැති. ඒක කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා ප්‍රත්‍යක් නැහැ ඊළඟට ඉදිරියට රූපස්කන්ධෙ බිහි කරන්නේ. කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කර්මය බිහි වෙන්නේ නැහැ. කර්මයේ සකස් වීමක් වෙන්නේ නැහැ. එතකොට එතනින් එහාට යන්න පුළුවන් කමක් නැහැ කොයිම විදිහට. එහෙනම් ඒක සිද්ධ වෙනවා. ඊළඟට ආහාර වර්ග නැතුව යනවා පින්නේ. ඒ ආහාර වර්ග අර මං කිව්වා කබලින් ආහාර අනිවාර්යෙන්ම පින්වතුනි කබලින් ආහාරයක් තියෙන්න ඕන මේ සත්‍යයේ පැවැත්ම සඳහා. ඒ තමයි පින්වතුනි වාතය, හිරුවෙලිය, වාතය, ජලය, ආහාර හැපලකන ඒ වගේ මුස්නත්තේ මේ ටික තියෙන්න ඕන හැම සත්‍යයකටම පවතින. එතකොට මේවා ප්‍රධාන වශයෙන් මේ කියන ඒවා නැතිනකොට ඒ සත්‍යයට එතනින් එහාට පවතින්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්වතුනි ඒ ආහාර වර්ග නැතු යනවා. ඊළඟට පස් ආහාර, මනෝ සංචේතන ආහාර, මනෝ ඊළඟට විඤ්ඤාණ ආහාර ඒව පිළිබඳ පල්ලෙහෙන් කියවෙන නිසා තමයි මම වැඩිම විස්තර කළේ නැත්නම් පින්වතුනි. එහෙනම් මේ ටික නැතු යනවා ඔන්න පින්වතුනි. මේ නැතු යෑමේ ඒ ප්‍රත්‍යයන් නැතු යෑමෙන් පින්වතුනි මේ රූපස්කන්ධයට සකස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම පින්වතුනි මේ ඊළඟට අපිට දකින්න කියනවා මේ රූපයගේ භංගය ඊළඟට මේ විනාශය දකින්න පුරුදු වෙන්න කියනවා මෙන්න මේ ආකාරය. දැන් මේ සත්‍ය වශයෙන්ම මේ හටගන්නා වූ සත්‍යය සත්‍ය වශයෙන්ම නැති තැනකටපත් වෙනවා. සත්‍ය වශයෙන්ම හටගන්න කියන මරණයකට අනිවාර්යයෙන්මපත් වෙනවා. ඒක නිශ්චිත වශයෙන්ම සිද්ධ වෙනවා. ඉපදුනා නම් අනිවාර්යෙන් මරණයකට අතීතයේ යන්තරමක් සත්‍යෝ පහළ වුණාද ඒ පහළ වෙච්ච සෑම සත්‍යෙකම මරණයටපත් වෙනවා. යන්තරමක් සත්‍යෝ පහළ වුණා නම් කල්ප කොච්චර ගණන් අපි මිනිස්සු ඉපදිලා ඇද්ද පින්වතුනි. ඉතින් උදාහරණයකට කියනවානේ එක සූත්‍රයක තියෙන පින්වතුනි මෙන්න මෙහෙම. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා බුදුහාඳුරහනවා මහණෙනි මහ මුහුදේ වතුර කොච්චරද කිවිසල්. ඒකට අපි ඉපදිලා අඳාපු අඳලා කඳුළු සලාපු ප්‍රමාණය ඒ මහ මුහුදේ වතුර ප්‍රමාණයට වඩා වැඩි කියන. එහෙම කඳුළු සලාපු ප්‍රමාණය ඒ මහ මුහුදේ වතුර ප්‍රමාණයට වඩා වැඩි නම් එතන ඒකෙන් තේරුම් අරගන්න තියෙන්නේ අපි කල්ප කොච්චර ප්‍රමාණයක් ඉපදී ඇවිල්ලා තියෙනවා. එතකොට සත්‍ය වශයෙන්ම ඉපදුනා සත්‍ය වශයෙන්ම මැරුණා පින්වතුනි. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වුණා. නැතුව ගියා. එතකොට ඒ විතරක් නෙමෙයි සම්පති වශයෙන්ුත් අපි නැතුව යනවා. මොකද ඝන වශයෙන් අපි මැරිලා ඒ නැතුව යනවා. කොච්චර කාලයක් අපි හිටියත් පින්වතුනි දීර්ඝ කාලයක් ඉන්නවා වගේ එහෙම පෙවුනට ඒ දීර්ඝ කාලෙකින් හරි අපි නැතුව යන බව ස්ථීර වශයෙන්ම සිද්ධ වෙනවා. ඊළඟට මේ කන වශයෙන් එහෙම ශනික මරණය කියන එක අපට ස්ථීර වශයෙන් තියෙනවා. චෛතසිකෝල නැතිවීමත් චිත්තහා චෛතසික දෙකේ පැවැත්ම එක චිත්තක්ෂණයයි. ඒ නැතිවීම සිද්ධ වෙනවා. ඒ වගේම පින්වතුනේ රූප කලාපයන්ගේ පැවැත්ම චිත්තක්ෂණ 17ක් පමණක් පැවතිලා ආය අලුත් රූප කලාප තමයි සකස් වෙන්නේ කියන එක ඒකත් අපි දකින්න ඕනේ. ඒ ආධාරය ඇතුළු තමයි මේ රූපයගේ සකස් වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒව නැතුව යන බවත් අපි මේ විදිහම නැතුව යන බව හොඳටම අපි දැනගන්න ඕනේ. ඔන්න ඔය පස් ආකාරයට වැය වීම හා ඉහතින් සඳහන් කරපු පස් ආකාරයට හට ගන්නා වූ ක්‍රමය මේ දෙකම පිළිබඳව හොඳට අඳුනා ගන්නා ක්‍රම රූපස්කන්ධේ පමණක් දස ආකාරයක් බවට උදය වැය ඥානයේ ක්‍රියාත්මක වෙනවා. සත්‍යයේ ජීවිත තුළ පින්නතුනේ හොඳට විදර්ශනාව වඩවන්නා වූ තැනත්තාට ඇති වෙන තත්ත්වේ පින්නතුනේ හොඳට විදර්ශනාව වඩවන්නා වූ තැනත්තාට මේ ඇති වෙන තත්ත්වය. එතකොට ඊළඟට සිද්ධ වෙන පින්වතුනේ වේදනා ස්කන්ධේ toy විදිහම තමයි සිද්ධ වෙන්නේ. වේදනාව හට ගන්න නම් පින්වතුනේ ඒ තවිද්‍යාව අවශ්‍යයි. අවිද්‍යාව නිසා තමයි පින්වතුනේ අපි ඉපදලා මේ වේදනාවල් බිහි කරගන්නේ. පින්වතුනේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, මධ්‍යස්ථ වේදනා මේ වේදනාවල් අපි බිහි කරගන්නවා. ඉතින් මේ වේදනාව හට ගන්න තව උපකාරයක් වෙනවා පින්වතුනේ තණ්හාව. තණ්හාව නැතිනම් පින්වතුනි මේ වේදනාවල් ආදී නැවත නැවත භවයේ උපදින්නේ නැහැ, හටගන්නේ නැහැ. නැවත නැවත ඉදිරියට නැති වේදනාවල් බිහි කරගන්න හේතු වෙන්නේ පින්වතුනි තණ්හාව නිසා ඇතිවෙච්ච සංස්කාරවල ප්‍රතිඵල පින්වතුනි. ඉතින් අපි තණ්හාව නිසා ඇතිවෙච්ච සංස්කාරවල ප්‍රතිඵල තමයි පින්වතුනි අපි ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අලුත් අලුත් රූප බලන්න අපිට වාසනාව ලැබෙන්නේ. එතකොට අපිට ඒවට සුඛ වේදනාවල් ඇති වෙනවා. අලුත් අලුත් ශබ්ද, අලුත් අලුත් රස වර්ග. ඒවට අපේ වේදනාවල් ඇති වෙනවා. ප්‍රිය භව, අප්‍රිය භව, මධ්‍යස්ථ වේදනාවල් ඇති වෙනවා. ඒව හරහා නැවත නැවත මේ වේදනාවල් ඉදිරියට යන්න හේතු වෙනවා. පින්වතුනි මේ තණ්හාවේ ක්‍රමවේද. ඊළඟට කර්මය ඒ විදිහටම මූලික වෙනවා. පින්වතුනි මේ වේදනාව ස්කන්ධයේ දිගට යන්න පින්වතුනි. ඒක කර්මය නිසා තමයි පින්වතුනි අපි නැවත නැවත වේදනාවල් බිහි කරගන්නා වූ මා ශරීර සකස් වෙන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රියන් ඇතුළ ජීවිත බිහි වෙන්නේ දිව්‍ය ලෝකේ හෝ මනුස්ස ලෝකේ හෝ ඒ වගේම සතර ආපායේ කර්ම නිසා ඇති වෙනවා. එහෙනම් වේදනා ස්කන්ධයට උපකාර වෙනවා මේ කර්මය. කොයි ගියත් වේදනාවල් තියෙනවනේ පින්වතුනි. කොයි ලෝකෙට ගියත් සුඛ වේදනාවක් තියෙනවා, දුක්ඛ වේදනාවක් තියෙනවා, මධ්‍යස්ථ වේදනාවක් තියෙනවා. හට ගන්නවා ඒ කොහේට ගියත්. දිව්‍ය ලෝකයට ගියාම දිව්‍ය ලෝකාකාරයෙන් එහි වේදනාවල් අපි විඳිනවා. බ්‍රහ්ම ලෝකයට ගියාම බ්‍රහ්ම ලෝකාකාරයෙන් ඒ පංචස්කන්ධයේ ලැබිච්ච ආකාරයෙන් වේදනා ස්කන්ධය අපි සුඛ හෝ දුක්ඛ හෝ මධ්‍යස්ථ වේදනාවල් ලබා ගන්නවා අපි. ඊළඟට පින්වතුනේ සතර ආපායෙත් එහෙමයි. ඒ හැමතැනම පින්වතුනේ ඒ හැම සත්වයකටම තියෙන සුඛ හෝ දුක්ඛ හෝ මධ්‍යස්ථ වේදනාව. දැන් ඔය බ්‍රහ්මී කිටියක් කියනවා මේ අහංකාර උපාද අහංකාරයේ උපාදේ කරගෙන බුදුහාමුදුරුව බලන් ආවේ නැහැ කියන බොහෝම උස මහත ශරීරයක් තිබෙ. ඉතින් ඒ මංගේ ශරීරය දිහා බලමින් මනසින් පින්වතුනි මනෝ සිං ඒ වේදනාවල් විඳිනවා පින්වතුනි. යා තෘප්තියක් තිබෙනවා. ඉතින් අන්න එහෙම මේ අහංකාරය බිහි වෙන්න වේදනාවක් එන්න ඕන පින්වතුනි. වේදනාවක් නැතුව අහංකාරයක් එන්නේ නැහැ. එතකොට මේ අහංකාරය සකස් වුනේ ඒ විදිහේ තත්ත්ව බ්‍රහ්මයක් වුණත් එතකොට ඒකේ ආය වෙනසක් නැහැ. ඒ භවවල ඒ කර්මය නිසා සකස් වෙච්ච දේවල ප්‍රතිඵල පින්වතුනි වේදනා ස්කන්ධය සකස් වෙන හැටි. ඊළඟට පින්වතුනි ස්පර්ශයෙන් යාගේ සමුදයෙන් වේදනා සමුදය ඇති වෙනවා කියලා කියනත් පින්වතුනි. ඒ කියන්නේ ස්පර්ශයෙන් හටගන්නේ කොහොමද අන්න මං කිව්වා රූපය රූපස්කන්ධයට කබලින්කාහාර ඇති වෙනවා කියලා. මෙතන වේදනා ස්කන්ධය ස්පර්ශය නිසා වේදනා ස්කන්ධේ පස්ස ආහාරය ඇති වෙලා තියෙනවා මේකෙත් පින්නත. කබලින්කාහාර, පස්ස ආහාර, විඥාන ආහාර ඊළඟට පින්නතුනි මනෝ සංචේතන ආහාර මේ මේකට ඇවිල්ලා තියෙනවා පින්නත. එතකොට මේ ස්පර්ශය නිසා මෙතන වේදනාවල් ඇති වෙලා තියෙනවා පින්නත. එතකොට ස්පර්ශයෙන්නේ ප්‍රතිඵලයක් හැටියට පින්නතුනි වේදනා ස්කන්ධේ සකස් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට වේදනා ස්කන්ධේ හැම වෙලාවෙම සකස් වෙවි යනවා. ඊළඟට පින්නතුනි මේ වේදනා ස්කන්ධේ ඊළඟ එක තමයි පින්නතුනි සන්තති වශයෙන් තියෙනවා, සත්‍ය වශයෙන් තියෙනවා, සන්තති වශයෙන් තියෙනවා, ඊළඟට මේ ඊළඟට ක්ෂණික වශයෙන්ුත් තියෙනවා පින්නතුනි. සත්‍ය වශයෙන්ම අපට වේදනාවල් දැනෙනවා හැම සත්‍යයකටම. ඊළඟ සාන්තති වශයෙන් දීපු වෙලාවක් අපි සැපෙමින් ඉඳිනවා කියලා අපි කියනවා. මේ පයක් සැපෙන් ඇඳී හිටියා. පයක් සැපෙන් පුටු ඉඳගෙන හිටියා. මම පයක් සැපෙන් පය දෙකක් තුනක් ගම මේ සැපෙන් යුතුව ගියා. ඒ සැප වේදනාව විඳක් කියනවා. විඳලා පින්නතුනි. ඉන්ද්‍රියන් ඔක්කේම එහෙම විඳලා පින්නතුනි. ඊළඟට පින්නතුනි ඒ සාන්තති වශයෙන් මේ දීපු කාලෙ ක්ෂණික වශයෙන් ඒත් පින්වතුනි ඔව් හැම චිත්තක්ෂණයක් පාසාම සැප වේදනාව දුක් වේදනාව මන්දස්ත වේදනාවල් ඇති වෙනවා පින්වතුනි උදයවය සිද්ධ වෙනවා පින්වතුනි. එතකොට මෙන්න මේ විදිහට වේදනා ස්කන්ධයේ උදයවය දකින්න කියන මේ විදිහකටම වය දකින්න කියන වේදනා ස්කන්ධයේ පින්වතුනි. ඒ කියන්නේ අවිද්‍යාව නැතිනම් පින්වතුනි අපිට අපි නැවත භවයක උප්පත්තිය ලබන්නේ නැහැ. නැවත භවයක උප්පත්තිය නැවත භවයකට විඥාණය ගෙනියන්නේ අන්තිම චුති සිත හටගෙන රහතන් වහන්සේගේ එතනින් එහාට ගමන් කරන්නේ නැත්තේ අවිද්‍යාව නැති නිසා. එයාගේ පින්වතුනි ඒ අන්තිම චිත්ත වීතියේ එයාගේ සංස්කාර බිහි වෙන්නේ නැහැ. ඒ බිහි වෙන්නේ නැත්තේ තණ්හාව එතන නැති නිසා. තණ්හාව එතන නැත්තේ පින්වතුනි අවිද්‍යාව නැති නිසා. ඒ නිසා අන්තිමටම චුතිසිත ඉවර වෙච්ච හැටි එතනින් එහාට ගමනක් යාගන්න බෑ පින්වතුනි. එහෙමනම් අවිද්‍යාව නිසා වේදනා අවිද්‍යාව නැති වෙච්ච තැන වේදනා ඛණ්ඩය නැතුව යනවා පින්වතුනි. ඒ වගේම වේදනා තණ්හාව නැතිනම් නැවත නැවත වේදනාව උපයන්නා වූ සංස්කාරයන් බිහි කිරීම තණ්හාවේ ඇලෙන ගතිය තණ්හාවෙන් උපාදාන කරනකම ඒවා නැතුව යනවා පින්වතුනි. එනම් වැය වෙනවා පින්වතුනි. නැති වෙච්ච ගියා හැටියේ ඒ වේදනාවත් තණ්හාව නැති වෙච්ච හැටියේ තණ්හාවේ සහයෝගය නැත්තම් වේදනාවකට පවතින්න බෑ පින්වතුනි. ඊළඟට තණ්හාව නිසා බිහි කරලා තියෙන කර්ම යම් තියනවා නම් පින්වතුනි යම්තරම ඒ කර්මයන් නැතුව ගිය හැටියෙම පින්වතුනි කර්ම සකස් වීම නැතුව යනවා පින්වතුනි. තණ්හාව නැති වෙනවා. ක්‍රියාසිට තියෙන තැනත්තාට ශ්‍රාතන් වහන්සේට මේ සංස්කාර බිහි කරන්නේ නැති නිසා එතනින් එහාට යන්න බැරුව යනවා පින්වතුනි. ඊට පස්සේ පින්වතුනි ස්පර්ශය කියන එකෙන් පින්වතුනි ස්පර්ශය ගන්නේ නැතිනම් පින්වතුනි ස්පර්ශය සිද්ධ වෙන්නේ නැතිනම් ස්පර්ශයෙන් උපාදානය වේදනාව ඇති වෙන්නේ, ස්පර්ශය වුණාට වේදනාවක් හැටියට එතන ග්‍රහණය කෙරෙන්නේ නැතිනම් පින්වතුනාවක් ආවත් ඒවා එතනින් එහාට උපාදානයක් හැටියට පවතින්නේ නැතිනම් පින්වතුනි එහෙනම් අර ස්පර්ශ රස ආහාරේ වැඩක් නැතු වෙනවා පින්වතුනි ඊළඟට මේක අපි දකිනවා මේ වැය වෙන හැටි පින්වතුනි සත්‍ය වශයෙන්ම මේ වේදනාව නැතු වෙනවා පින්වතුනි ඊළඟට සන්තති වශයෙන් තිබුණත් මේවා නැතු වෙනවා වැඩි කල් පවතින්නේ පැයක් දෙකක් තුනක් තිබිලා ඊට පස්සේ දුක් වේදනාවකට පරිවර්තන දුක් වේදනාවක් වැඩි කාලයක් තුල පවතින්නේ සන්තති වශයෙන් අන්න එහෙම අඳුරගන්න ඊළඟට පින්වතුනි ශ්‍රණික වශයෙන් උත් මේක එක චිත්තක්ෂණයයි සුඛ වේදනාව දුක් වේදනාව මධ්‍යස්ථ වේදනාව පවතින්නේ කියලා ශ්‍රණික වශයෙන් උත් අඳුරගත්තු පින්වතුනි මේ සත්‍යය ඊට පස්සේ ඒ වැය ගණේට වැටෙනවා පින්වතුනි. උද්‍යවුව වැය කියන්නේ. කොන්න දැන් 20 ආකාරයක් දැන් විස්තර කළා පින්වතුනි. ඔය ආකාරයටම තමයි පින්වතුනි අනිත් ටිකත් ගමන් කරන්නේ. සංඥා ස්කන්ධයත් ওই විදිහටම ගමන් කරනවා පින්වතුනි. පස් ආකාරයට සංස්කාර ස්කන්ධයත් ওই විදිහට ගමන් කරනවා පින්වතුනි. විඥාන ස්කන්ධයත් ඔය ආකාරයටම ගමන් කරනවා. ඒකේ මුල් ටික පටිච්ච සමුප්පාදාකාරයෙන් යනවා පළමු ඒ කියන්නේ අවිද්‍යාවෙන් තණ්හාවට තණ්හාව ඊළඟට තණ්හාවෙන් ඒ වගේම කර්ම රැස් වෙනවා කර්ම රැස් වීමෙන් පින්වතුනි කර්ම රැස් වීමෙන් නැවත නැවත මේ පස්කය සිද්ධ වෙනවා එතකොට ඒ ආහාර වලට යනවා එතකොට ඒවා නැතුව යනකොට පින්වතුනි ඊළඟට අපස්සෙනි ආකාරයට තමයි පින්වතුනි මේ සත්‍ය වශයෙන් සිද්ධ වෙන එක සම්පති වශයෙන් සිද්ධ වෙන එක උපාදාන ලක්ෂණ උපාද ලක්ෂණේ ඒ වගේම ඊළඟට පින්වතුනි ශනික වශයෙන් උපාද ලක්ෂණේ සිද්ධ වෙන හැටි මේ දකින්න පුළුවන්කම උදව්ව ඥානය කියලා කියනවා. එතකොට මේ විඥානය පස්සෙනික ගත්තු පස්සෙනිකේ විඥානය විඥානස්කන්ධය උදව්ව සිද්ධ වෙනාග අවිද්‍යාවෙන් තමයි මේ විඥානස්කන්ධය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පින්වතුනේ විඥානේ අපි රූප හෝ ශබ්ද හෝ මේ ටික ඔක්කොගේම එකතුවක් තුනක එකතුවක් ඒ තුන එකතු වෙනකොට නාම ධර්ම සමූහයක් ඇතුළතින් පහළ වෙනවා සිතහා චෛතසිකයන්ගේ එන්නේ ඒවා අපි අඳුරන්නේ නැති නිසා අවිද්‍යාව කියන කෙනා රජ කරනවා කියන්නේ අවිද්‍යාව කියන කෙනා රජ කරන නිසා මම සැප විඳිනවා මම බලනවා මම අහනවා මම කතා කරනවා මම ඇවිදිනවා මම රස විඳිනවා මම සුවඳ විඳිනවා කියලා මේ අවිද්‍යාව කියන කෙනා විසින් සකස් කරලා දීලා තියෙන ඒ දෘෂ්ටියකට වැටෙනවා. ඉතින් අන්න ඒව ඒ අවිද්‍යාවේ ප්‍රත්‍යයෙන් ඒ විඥානස්කන්ධය දිගට යනවා පින්වතුනි. ඊළඟට එතනම පින්වතුනි සංහව බිහි වෙනවා ඒ විඥානයන් තුළම තණ්හාවත් ඉදිරිපත් වෙනවා ඒ නිසා ජවන්සිත් පහළ වෙනවා ඒක ජවන්සිත් පහළ වෙනවා මේ විඥාන ස්කන්ධය තුළ ජවන විඥාන ඊළඟට දුවන පින්වතුනි ඊළඟට පින්වතුනි ඒතර කර්මත් රැස් වෙනවා ඒ කර්ම රැස් වෙනවා කියලා කියන්නේ පෙර කර්ම නිසා වර්තමාන මේ විඥාන ඇති කරගන්න උදව් උපකාර කරනවා එහෙන් කනින් නාසයෙන් ඊළඟට පින්වදනේ නැවත අලුත් ඉදිරියට ජවන ඒ තුල සකස් වෙන්න පටන් ගන්නවා පින්වදනේ. ඉතින් මේ හට ගන්න හැටි සත්‍ය. ඊළඟට පින්වදනේ නාම රූප සමූහයන්ගේ විඥානය හට ගන්නවා. අන්න පින්වදනේ එතන විඥාන ආහාරය හට ගන්නවා පින්වදනේ. අන්න ඒ ආහාරය හට ගැනීම නිසා විඥාන ස්කන්ධය එතන උපාද වෙනවා. ඉතින් මේ විඥාන ස්කන්ධය සත්‍යයි. එහෙම සිද්ධ වෙන එක. ඒ මේ සම්මුති වශයෙන් බලනකොට එතන සත්‍යයක් පවතින අපින්නත් ඊළඟට ඒකේ සම්ප්‍රති වශයෙන් තියෙනවා ඒ විඥානයගේ නොකඩවා යන පැවැත්මක් පින්නතන ඊළඟට එතන තියෙනවා ෂණික වශයෙන් සිද්ධ වෙනවා ඒ විඥානයගේ හට ගැනීම සිද්ධ වෙනවා ඒක එක චිත්තක්ෂණයයි දිගට යනවා එන්න මේ විදිහට උදයවෙ සිද්ධ වෙන බව පින්නතන අපි මේ ලක්ෂණ පස් ආකාරයෙන් දකින්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ උගන්වනවා. එතකොට පින්වතුනි
ඒ විදිහම තමයි වය වෙන්නේ. අවිද්‍යාව නැති තැන පින්වතුනේ විද්‍යාව තියෙන තැන මේ පහළ වෙන විඥානයන්ගෙන් වැඩක් නැහැ. ඒවා බොල්ලුනා වගේ වෙනවා. ක්‍රියා බවට පත් වෙනවා පින්වතුනේ. ඒ නිසා තණ්හාවල් පවතින්නේ නැහැ. තණ්හාව නැති වෙච්ච හැටි එතනින් එහාට උදව්වක් වෙන්නේ නැහැ මේ පංචස්කන්ධේ පැවැත්මට, විඥානස්කන්ධේ පැවැත්මට. ඒ නිසා කර්ම නැවත නැවත බිහි වෙන්නේ නැහැ. කර්ම නැවත නැවත බිහි වෙන්නේ නැති නිසා ඉදිරියේ විපාකයක් විපාක විඥාන බිහි වෙන්නේ නැහැ කියන්නේ. ඊළඟට පින්වතුනි නාම රූපයන්ගේ මේ ස්පර්ශය උනාට පින්වතුනි ස්පර්ශය වෙන්නේ මේක වෙන්නේ මෙන්න මෙහෙමයි මෙහෙමයි ක්‍රියාවලිය. ඒ කියන්නේ නාම ධර්ම සමූහයකුත් රූප ධර්ම සමූහයකුත් මේ එකතුවක් කියන එක හොඳට විනිවිද දක්නාකම ඇති කර ගන්නවා පින්වතුනි. එතකොට ඒක වැය වෙනවා. ඉතින් මේ වැයවීම සිද්ධ වෙනවා පින්වතුනි. ඊළඟට පින්වතුනි මෙහි ඊළඟට සිද්ධ වෙනවා මේ වැයවීම මේ විදිහේ සිද්ධ වෙනවා. ඊළඟට වැය වෙන එක අඳුර ගන්න පින්වතුනි මේක සත්‍ය වශයෙන්ම මේ වැය වෙනවා. ක්ෂණික සම්පති වශයෙන් වැය වෙනවා. ඊළඟට ක්ෂණිකව මේ වැයවීම සිද්ධ වෙනවා කියන එක අඳුර ගන්නවා මේ ඥානය. මෙන්න මේ ආකාරයට පින්වතුනි මේ විදිහට වැය වෙන ආකාරය පහයි, උදේ වෙන ආකාරය පහයි, හට ගන්නා වූ ආකාර පහයි, වැය වෙන ආකාර පහයි. එතකොට මේකේ රූපස්කන්ධේ 5යි 10යි, වේදනාස්කන්ධේ 10යි, සංඥාස්කන්ධේ 10යි, සංකාරස්කන්ධේ 10යි, විඥානස්කන්ධේ 10යි. මේ දස ආකාරයේම මේ ආකාර ටික පිටුතුනේ 50 ආකාරයකට දකින්නවා කියලා කියනවා. එතකොට උද්‍යව්වේ ඥානය ඔන්න ඔය 50 ආකාරයෙන්ම ලක්ෂණ 50 ආකාරයෙන්ම දියුණු වෙන්න ඕනේ කියන එක බුදුහාමුදුරුවෝ මේ උද්‍යව්වේ ඥානය කියන එකේ උගන්වනකොට උගන්වනවා පිළිගන්න. ඉතින් අපි හැම දිනාට මේ විදිහට දක්නා වූ தත්ත්වයටපත් වෙන්න බැරි කමක් නැහැ. බැයිනම් බුදුහාමුදුරුවෝ මේ උගන්වන්නේ නැහැ පිළිගන්න. අපි හැමෝටම එහෙම දකින්න පුළුවන්කම තියෙනවා. නොදකින හේතුව තමයි පින්වතුනි, ඒ විදිහට නොදකින හේතුව තමයි අපට නොදකින හේතුව තමයි පින්වතුනි මේ தත්ව නොදකින හේතුව අපි වහාම අරමුණු අපේ ඉන්ද්‍රියන් කරා ගමන් කරනකොට එතනදි පින්වතුනි වහා ඉදිරිපත් වෙනවා ලෝභය හෝ ద్వේෂය හෝ මෝහය කියන මේ හේතුන් ටික ඉදිරිපත් වීම නිසා පින්වතුනි වහාම වහලා දහනවා, ශ්‍රමිකවම වහලා දානවා. ඉතින් එහා හිතන්න පුළුවන් හැකියාව. ඒකාර මං ඊයේ කිව්වා, ඊයේ සතියේ කිව්වා වෙන්න ඕන. පින්ත ටිකක් ගාන්න නම් බිත්තියක් අල්ලා ගන්න ඕන. එක්ක රෙද්දක් අල්ලා ගන්න ඕන. එක්ක වෙනත් දෙයක් මොකක් හරි අල්ලා ගන්න ඕන. ඒ අල්ලගෙන පින්ත ටික ගාපු හැටියේ පින්ත පේනවා මිස එතනින් එහා මොකක්වත් පේන්නේ නැහැ. බිත්තිය තත්ත්වයේ හැබෑ තත්ත්වයේ පේන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ සහඩුවේ හැබෑ තත්ත්වයේ පේන්නේ නැහැ. රෙද්දේ හැබෑ තත්ත්වයේ පේන්නේ නැහැ. පින්ත තමයි කැපිලා පේන්නේ. ඒ පාට. අන්න ඒ වාගේ පින්වත්නි සිත තුලින් ඉදිරියට සිත තුලින් මේ සංස්කාර බිහි වෙනකොට නාම ධර්ම සංස්කාර, ඒ වගේම රූප ධර්ම සංස්කාර එකතු වෙලා සකස් වෙන මේ හැම තිස්සෙම ඇති වෙන මේ විඥාණය තුළින් පින්වතුනි ලෝභ දේශ මෝහ ඉදිරිපත් වෙනවා. අපට මේ උද්‍යව්වේ ඥානය කියන එක ඉදිරිපත් වෙන්න අවස්ථාවක් නැහැ. හැබැයි ඒක ඇතුළෙම මේ தත්ත්වය තියෙනවා. මේ සියලු ඥානයන් තියෙන හිත ඇතුළෙම ආව වෙන පිටකින් ගන්න ඕන එකක් නෙවෙයි. ඇතුළෙන්ම තමයි ගන්න තියෙන්නේ. ඒකට මේ ඇතුළෙන් ගන්නා වූ ක්‍රමවේදය ඇති කරගන්න වෙනම අපිට වීරියක් කරන්න වෙනවා. වෙනම කැපවීමක් කරන්න වෙනවා. අර කියන ලෝභ දේශ මෝහ කියන හිත් තුළට, ලෝභ මූලික හිත්, ද්වේෂ මූලික හිත්, මෝහ මූලික හිත් තුළට අපි යටත් වෙන්නේ නැතුව අපි වෙන්නම වීරියක් අරගෙන ඒ වෙනම ඡන්දයක් බිහි කරගෙන ගමනක් ඉදිරියට යන්න සිද්ධ වෙනවා ශ්‍රද්ධාව මූලික කොටගෙන. එතසම මේ පින්වත් පිරිස හැම දිනාටම ඉන්ද්‍රිය වශයෙන්, බල වශයෙන් අපි තුල දිනු කර ගන්න ඕන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒවා. අන්නේවා දිනු කර ගැනීමෙන් සම්මාදිට්ඨිය උදා කර ගන්න මේ පුණ්‍ය මේ ධර්ම දේශනාවට අහුන්කන් දීමින් රැස් කර ගන්නා වූ පුණ්‍ය ශක්තියේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු.
ස්වාමීන් වහන්සේ මම හිතනවා දැල්වත් මහත්මයා පසුගිය සතියේ මතු කරපු ප්‍රශ්නයකට අදාළ තමයි ස්වාමීන් වහන්සේ අද සවස්වගේ අද දේශනාව අපිට ගෙනහැර පෑවේ. ඉතින් කල්‍යාණ මිත්‍රෙනි ඔබ සම්මත පුළුවන් තවදුරටත් මේ පිළිබඳව යමක් දැනගැනීමට තියෙනවා නම් ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගන්න. ඒ වගේම කල්‍යාණ මිත්‍රයන් අතරේ වුණත් සාකච්ඡාවක් ස්වාමීන් වහන්සේ වෙනදකට අපිට මතක කරලා කියනවා කමක් නැහැ කියලා. ඉතින් අනුව මම ඔබ සමට යොමු වෙන්නම්. ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් මතක කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට අප්‍රමාණකින් හොඳ පැහැදිලි කිරීමක්. ඇත්තටම බොහෝ කරුණු හොඳින් පැහැදිලි වුණා, තහවුරු වුණා. ස්වාමීන් වහන්සේ පොඩි දෙයක් තව පැහැදිලි කරගන්න ඕන. ස්වාමීන් වහන්සේ විඥානය ගැන කියනකොට දැන් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. එතකොට දැන් අපි දන්න අර තින්නම් සංගති පස්සෝ කියලා තුනක එකතුව මේ ඇස රූපය චක්කු විඥානයෙන් ඇති වෙනවා රූප සංඥාවක්. ඒ විදිහට ස්වාමීන් වහන්සේ අර විඥාන ආහාරය කියලා කියන්නේ ඒ විපාක විඥාණයද ස්වාමීන් වහන්සේ? එහෙම නැත්නම් ආහාරයක් වශයෙන් කොතනදීද විඥාණය සලකන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒ හරිය තෙරුවන් සරණයි.
විඥාන ආහාර, අපි ආහාර වර්ග මෙතන තුනක් සඳහන් වෙනවා. හතරක් සඳහන් වෙනවා. කබලින්කාහාර, පස්සාහාර, මනෝ සංචේතනාහාර, ඊළඟට විඥාන ආහාර කියලා මෙතනදී සකස් වෙනවා පින්වතුනි. ඇත්තටම ඒක මට එකපාරම හරියට එන්නේ නැහැ. මෙතන උගන්වන හැටියට නම් නාම රූප සමූහය යෙන් විඥාන සමෝහය වේ. නාමහා රූප දෙක එකතු වෙන විඥාන සමෝහය වේ. එතකොට විඥාන සමෝහය කියපුවාම මෙතන විපාක විඥානයි නැවත ඇති වෙන විඥානයි දෙකම මේ එකතු වෙනවා කියන එකයි මට හිතෙන්නේ. විපාක විඥානය වගේම නැවත අලුතෙන් විඥානය සකස් වෙනවා. ඒ දෙකම තමයි මෙතන සඳහන් වෙන්නේ කියන එක මට හිතෙනවා පින්වතුනි. කර්ම වශයෙන් සකස් වෙන විඥාන, විපාක වශයෙන් සකස් වෙන විඥාන කියන දෙකම මූලික වෙනවා කියලායි මට හිතෙන්නේ. තව අපේ ওই ජයන්ත මහත්තයා හැම ඉන්නවා, ඒ පිළිබඳව මොනවා හරි අදහස් ඉදිරිපත් කරාට කමක් නැහැ. තව දන්න අයත් ඉන්නවා නම්.
අන්දමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඇත්තටම ආහාර කියන කී තේරුම ගත්තාම අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ කලින් අහලා දැනගත්ත කොටස් ටිකක් ඉදිරිපත් කරන්නම් කාගෙත් යහපත් වෙනස. ආහාර කියනකින් ආහාරති කියන ගෙන එනවා කියන අර්ථයෙන් තමයි ආහාර කියලා කියන්නේ. ඒකට කබලින්කාර ආහාරයෙන් ගෙන එන්නේ ඇත්තම රූපය. ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා කබලින්කාර ආහාරය නැත්නම් රූපේ ප්‍රවැත්මක් නැති බව. ඒකට රූපේ ගෙනීම තමයි කබලින්කාර ආහාරයෙන් කරන්නේ. ඊට පස්සේ පස්ස ආහාරයෙන් කරන්නේ ස්පර්ශයෙන් ගෙන එන්නේ වේදනා සංඥා කියන කොටස් දෙක ගෙන එන හින්දා තමයි ඒකට පස්ස ආහාරය කියලා සඳහන් කරන්නේ. ඒක වේදනා සංඥා කියන ඒ කොටස් දෙක ඒ ස්කන්ධ දෙකම ගෙන එන්නේ ස්පර්ශයෙන්. ඊළඟට මනෝ සංචේතනාව ආහාරයක් කියලා කියන්නේ කියලා මනෝ සංචේතනාව කියලා කියන්නේ චේතනාව. චේතනාව කියන්නේ කර්මය. කර්මයෙන් කරන්නේ භවයක් ගෙනත් දෙන එක. එතකොට අපිට දන්නවා භව කිව්වහම කර්ම භව, උප්පත්ති භව කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ භවයන් ගෙනත් දීම තමයි ඒ නොඑක් තැන්වල ඉපදීම සඳහා ඒ භවය සකස් කිරීම තමයි. එහෙනම් නැත්නම් විපාක ප්‍රිනිස සකස් කිරීම ගැන දෙන හිඳ තමයි ඒකට මනෝ සංචේතනාව ආහාරයක් හැටියට සඳහන් කරන්නේ. එතකොට විඥාන ආහාරය කියලා කියන්නේ විඥාන ආහාරයෙන් තමයි නාම රූප කියන දෙක ලැබෙන්නේ. දැන් උදාහරණයක් හැටියට සාමින්වහන්සේ අපිට අන්තිමට පැහැදිලි කරා වගේ එතකොට අපි හිතන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි කියන විපාක දෙකම ගෙනත් දෙන්නේ මේ විඥාන ආහාර. මේ කියන උදාහරණයක් ගත්තාම මේ විඥාන ආහාරය නිසා, ඒ කියන්නේ අපි ප්‍රතිසන්දිය ගත්තාම ප්‍රතිසන්දි විඥානයේ නිසා එතනම ප්‍රතිසන්දියත් එක්කම ස්වාමීන් වහන්සේ අපිට කිව්වා වගේ අර රූප කලාප තුන, කාය දසක, භාව දසක, වස්තු දසක කියන රූප කලාප තුන එතනදිම ඒ වෙලාවෙම කිසිම ප්‍රමාදයකින් තොරව එකම වෙලාවක හට ගන්න ප්‍රතිසන්දි විඥානයත් සමග. එතකොට විඥානයේ ආහාරයක් වෙනවා එතනදී ඒ නාම රූපය හැදෙන්න. දැන් අපි දරුවෙක් ඇති වෙනවා, නැත්නම් දරුවෙක් පිළිසිඳ ගන්නවා, නැත්නම් සත්ත්වෙක් පිළිසිඳ ගන්නවා කියන තැනත්, ඒ වගේම අපි ගත්ත දෙවියෙක් වගේ ලෝකපාතික සත්ත්වෙක් ඇති වෙන තැනත් ඒ ප්‍රතිසන්දි විඥානයත් එක්කම ඒ නාම රූපය ගෙනත් දෙනවා. නාම රූපය කියන්නේ ඇත්තටම විඥානය සමග සවිඥානික කයක් ගෙනත් දුන්නාම අපි ඒකට කියනවා නාම රූපයක් කියලා. ඒකෝට ඒ ආකාරයෙන් නාම රූප වලට විඥානයේ ස්ථානය. ඒ විදිහට තමයි කෙටියෙන් දැනගන්න පුළුවන්. මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. අනිත් එක ස්වාමීන් වහන්සේ මම පොඩ්ඩක් මතක් කරන්න හිතුවා, අපි අර දැන් උපාදාන ස්කන්ධ පහ ගේ උදේවය බලනකොට තමයි ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නේ එක ස්කන්ධයක උදේ يعني ඇතිවීම සඳහා කරුණු පහක් යෙදෙනවා. ඒ වගේම වය සඳහා කරුණු පහක් යෙදෙනවා. ඒ කියන්නේ අර ඇති වෙන්න තියෙන කරුණු නොයෙදීමම නැති වෙන්න කරුණු යෙදීම හැටියට තමයි සැලකන බව ස්වාමීන් වහන්සේගේ දේශනාවලත් අපි තේරුම් ගත්තේ. එතකොට ස්වාමීන් වහන්සේ තුන්දි අර අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර කියන හතර සංස්කාරයි. ඊට පස්සේ කියනවා මේ නිබ්බති ලක්ෂණ නොදැනීම කියන එක. එතකොට එතෙන්දී තවත් විදිහකට අහලා තිනවා ඒ කරුණම. නිබ්බති ලක්ෂණ කියන්නේ දැන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඒවා ඇති වෙන්න තියෙන හේතු නොදැනීම. يعني නිබ්බති ලක්ෂණ කියලා කියන්නේම අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර කියන හතර තමයි නිබ්බති ලක්ෂණ. නිබ්බති වට හේතු වෙන්නේ ඒ හතර ගැන නොදැනීමම තවත් හේතුවක් වෙනවා මේ උපාදානස්කන්ධයේ හට ගැනීම පිණිස කියලා. ඒ වගේ ඒ හැදෙන හේතු ටික දන්නවා නම් එහෙම උපාදානස්කන්ධ ඇති වෙන්නේ නැහැ, නැති වෙන පැත්තට තමයි, වාය පැත්තට තමයි ඒ ටික යෙදෙන්නේ කියලා. එහෙමත් විස්තර කිරීමක් අහලා තියෙනවා. එක්කත් සඳහන් කරලා මම නැවත වරක් කල්යාණ මිත්‍රෙන් කියමු. එන්න තවත් ප්‍රශ්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේටත් යමු කරන්න පුළුවන්. හොඳයි, පෙරවන්නයි.
පොඩි තැනක් පැහැදිලි කරගන්නනේ අවසරයි ස්වාමීන් වහන්ස. ඔබන්තරේ නමස්කාර වේවා. ස්වාමීන් වහන්ස, ඔබන්තේ උපදාස්කන්ධ පහම පැහැදිලි කරන තැන කිව්වා සත්‍ය, අද්දා, කන කියලා. එතකොට අද්දා, කන කියන දෙක පැහැදිලි, සත්‍ය කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්ස. ඔබන්තරේ බොහොම පිං.
සත්‍ය නැ, අද්දා කියන්නේම සත්‍ය මහත්මිය. කන කියන්නේ ක්ෂණික කියන එකයි. නැද සම්පති ගණේ කියන එක මේ පින්වතුන් අහලා තියෙනවානේ. සම්පති ගණේ කියලා කියන්නේ දැන් අවුරුදු අපි අවුරුදු 50ක් ජීවත් වුණා. මේ සම්පති ගණයක් අපි ප්‍රකාශ කරන්නේ සම්පති ගණයක්. ඒක අපිට දකින්න ලැබෙනවා අවුරුදු 50ක් ජීවත් වෙනවා කියන එක. ඒක අපිට පැහැදිලි පින්වතුනි. ඒ සම්පති වශයෙන් උත්පාද ලක්ෂණ සිද්ධ වෙනවා. සම්පති වශයෙන් සත්‍යයේ උපාද ලක්ෂණ සිද්ධ වෙනවා. අද්දා කියලා කිව්වේ මෙතනදී සත්‍ය වශයෙන්ම අපි සත්‍යයේ ඉපදෙනවා කියන ලක්ෂණේ පැහැදිලි වෙන්න පටන් ගන්නවා පින්වතුනි. අය නැතුව නෙවෙයිනේ අපි, ඒ නිසානේ අපි දරුවෙක් පිළිබඳ තණ්හාවක් අපේ තියෙන්නේ. මේ දරුවෙක් හට ගන්න ඕන, ඒක සත්‍යයි, බොරුවක් නෙවෙයි පින්වතුනි. එතකොට ඒ හට ගන්නව ආකාරය සම්පති වශයෙන් අපිට දකින්න ලැබෙනවා පින්වතුනි. මාස නමය කුස තුළ අපි ජීවත්ව ඉන්නවා කියන එක. ඊළඟට අපිට ඒ ඒ ඒ විදිහට අපි සම්පති වශයෙන් අවුරුදු 5ක් ඉන්නවා, මේ අවුරුදු 10ක් ඉන්නවා. මේ 10ේදී අපි සම්පති වශයෙන් අපි මේ ළමා දශකය, ඊළඟට තරුණ දශකය, ওই විදිහට පින්වතුනේ මධ්‍යම දශකය, ওই විදිහ අපේ තියන සම්පති වශයෙන් නැතුව නෙමෙයි.
එතන ෂණික වශයෙන් උත්තුව අපේ මෙහෙම උපාද සිද්ධ වෙනවා කියන එක අපි ඒ නිසනත් අපි අඳුරගන්න ඕන පින්වතුනි. මේ උපාද ලක්ෂණය ෂණික වශයෙන් කියන රූපස් රූපත් මෙන්න මෙතරයි පවතින්නේ කියන එක පිටක්ෂණ 17යි ෂණික වශයෙන්. අනේ ඒ විදිහට තමයි තියෙන්නේ. අද්දා කියලා කියන සත්‍ය වශයෙන්ම අපි ඉපදෙනවා සන්තති වශයෙන් කියලා. කියපහම් පින්වතුනි අසකරණාස්ස දේ ශරීරයේ හැටියට ඉපදිලා අපි මෙහෙම ඉන්නවා කියන එක උපාදයක් සිද්ධ වෙනවා කියන එක සන්තති වශයෙන් එහෙම අඳුර ගන්න ඕනේ. ෂණික වශයෙන් උත් එහෙම සිද්ධ වෙනවා කියන එක අඳුර ගන්න ඕනේ. ඒක පිළිබඳව තව අපිට කතා කරන්න පුළුවන්. ඕනනම් ජයන්ත මහත්තයා මොනවා හරි ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉදිරිපත් කර හැකියි මොනවා.
අහන්න තමයි ස්වාමීන් වහන්ස. එතනත් ස්වාමීන් වහන්ස මම හිතුවා අර මේ පච්චුප්පන්නේ ගැන කතා කරනකොට තමයි ස්වාමීන් වහන්සේ මතු කරපු කරුණු ටික පැහැදිලි කරේ. මම හිතන්නේ කලින් අපි අහලා තියෙනවා දැන් අපි අතක් ඔසවනවා කියනකොට එතන අපිට පේන්නේ සංසතියක් හැටියට. දැන් පල්ලෙහා තියෙන අතක් උඩට ඔසවනවා කියනකොට ඒක ඇත්තම ඒ ශනේ ශනේ පහළ වෙන සිත් නිසා තමයි අපේස වෙන්නේ. නමුත් අපිට පිටතින් බලාගෙන ඉන්න කෙනෙකුට පේන්නේ අතක් ඔසවනවා කියන ක්‍රියාවක් හැටියට පේන්නේ. එතකොට ඒක ක්‍රියාව කියන එක සංසතියක් හැටියට තමයි අපිට පේන්නේ. එතකොට ඒ ශනිකව ඇති වෙන බින්දෙන සිතිවිලි පරම්පරාවත් රූප පරම්පරාවත් අපිට දැනීමක් නැහැ. අපේ ග්‍රහණයට ඒක අහු වෙන්නේ නැහැ. ඊළඟට මේ අපි හිතුවොත් එහෙම දැන් අපි කාලය ගැන කියනකොට කියන මේ කාලේ දරුවන් හැදින්නේ මෙහෙමයි. හරි නැත්නම් මේ කාලේ බෞද්ධ කටයුතු ඉතාමත් හොඳින් කෙරීගෙන යනවා, බණ භාවනා වලට කටි යොමු වෙනවා කියලා කිව්වහම එතකොට ඒක සෑහෙන කාලයක් පුරාම, ඒ කියන්නේ මේ අවුරුදු මේ කාලේ කිව්වම අවුරුදු 5ක් 10ක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සියවසේ වෙන්න පුළුවන්. ඒ වගේ කාලයක් ගත්තාම ඒකට අද්දාන පච්චුප්පන්නේ කියලා කියනවා. වර්තමාන කාලේ මේ කාලේ කියලා ගත්තාම ඒකට අද්දාන කියලා කියනවා. ඊළඟට කනපච්චුප්පන්නේ තමයි ඇත්ත වශයෙන්ම පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනකොට අපේ මනස හුඟක් වෙලාවට සංසුන් කරගෙන අපි බලන්න මහන්සි ගන්න ඔය ෂණිකව ඇති වෙන නැති වෙන දේ තමයි තේරුම් ගන්න අවසානයේදී උත්සාහ කළ යුතු වන්නේ කියලා තේරුම් ගන්න ඉන්නවා. නමුත් එතනට එන්න කලින් අපි දැනගන්න ඕනේ අර සංසති වශයෙන් දේවල් ඇති වෙන නැති වෙන බව දැනගෙන ඒක ටික ටික ඒ කාලය කුඩා කර කර තමයි මේ ෂණයක් පාසා වෙනස් වෙන දේවල් එවැගේම ඇතිවීම නැතිවීම වශයෙන් දැකිය යුත්තේ කියන අදහසක් තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි.
මේ මට පොඩ්ඩක් මෙන්න මේක වැරදුණු කර්ම භවයේ උත්පත්ති භව කියන දෙක මට චුට්ටක් කියන්න මහත්මයා මම අහලා තියෙනවා නමුත් ඒක විස්තර කළොත් හොඳයි කාටවත් දැනගන්න.
තමයි ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් සාමාන්‍ය ස්වාමීන් වහන්සේ අපිට මතක් කරා වගේ දැන් අවිද්‍යාව ප්‍රත්‍ය සංස්කාර කියනකොට එතන පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ඒ වගේම ආනංජප් සංස්කාර කියලා ඒ සංස්කාර කොටස් වලට බෙදෙනවා. එතකොට අපි ගත්තොත් ඇත්තටම පුඤ්ඤාවි සංස්කාර, ආනංජපි කියන සංස්කාර දෙකම පුණ්‍ය පැත්තට තමයි වැටෙන්නේ. ආනංජපි කිව්වේ අපි අරූප ධ්‍යාන වැඩිවීමට තමයි. ආනංජපි ධ්‍යාන අවස්ථාවේදී ඇති වෙන ඒ සංස්කාරය නැත්නම් චේතනාව තමයි ආනංජපි සංස්කාර කියන්නේ. එතකොට පුණ්‍ය අපුණ්‍ය කියලා ගත්තොත් ඔක මූලික වශයෙන් කොටස් දෙකකට බෙදලා එතකොට කුසල සිතක් ඇති වෙනකොට ඒකට අනුව අපි චේතනාව. කුසල චේතනාව නිසා හොඳ විපාක ලැබෙනවා. ඒ කියන්නේ අපිට කර්ම සකස් වෙනවා. ඒ කුසල කර්මෙන් සකස් කුසල ක්‍රියා නැත්නම් කුසල චේතනාව නිසා කර්ම සකස් වෙනවා මතු විපාක දෙන්න. ඒකට අපි කියනවා භවයේ සකස් වෙනවා කියලා. ඒ වගේම අපි අකුසලයක් කරනකොට ඊට අනුරූපව විපාක දීම පිණිස භවයේ සකස් කර්ම සකස් වෙනවා. ඒ කියන්නේ ඒක නිසානේ අපිට සුගතිගාමී දුගතිගාමී කියලා මූලික වශයෙන්ම දෙකට බෙදෙන්නේ. එතකොට මේ අපි හැම වෙලාවකම කර්ම සකස් අපිට ජවන් සිත් ඇතිවන සෑම අවස්ථාවකදීම ඊට අනුරූපව අපිට සකස් වෙනවා කර්ම සකස් වෙනවා. එතකොට ඒකට අපි කියනවා කර්ම භවය කියලා. එතකොට විපාක දීම පිණිස දිගින් දිගටම මේ චේතනාව නිසා කුසල හෝ අකුසල චේතනාව නිසා දිගින් දිගටම කර්ම සකස් වෙමින් යනවා. ඒකට අපි කියනවා කර්ම භවය කියලා. එතකොට උපකාර්ති භවය කියලා කියනවා ඉපදෙන තැන් තියෙනවා. ඒ කියන්නේ කාම භව, රූප භව, අරූප භව. කාම භවය කියවහම සතර අපායත්, මනුස්ස ලෝකයක්, දිවි ලෝක හයක් කියන මේ 11 ස්ථානයේ තමයි එතකොට අපි ගන්නවා එතකොට කාම භවය කියලා. ඊට පස්සේ රූප භවයේ හැටියට රූපී බ්‍රහ්ම ලෝක 16ම රූප භවයේ හැටියට සැලසෙනවා. ඊළඟට අරූපී භවය කියලා කියනකොට ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නේ නාසඤ්ඤායතන කියන මේ හතරට, මේ බ්‍රහ්මතල හතරට අපි කියනවා අරූප භවය කියලා. එතකොට උපපාප්ති භවය කියලා කියන්නේ අපි කරන දැන් කෙනෙක් දිගින් දිගට කර්ම කරගෙන ගිහිල්ලා අවසානයේදී අපිට මරණාසන්න චිත්ත වීතියේදී යම් කිසි ආකාරයකින් ගරුක කම්ම, ඒ වගේම ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්ත කම්ම හැටියට යම් කිසි කර්මයක් සිහි වෙලා ඒ අනුව අපේ ඊළඟ භවයේ සකස් වෙනවා එක්ක කාම ලෝකේ, එහෙම නැත්නම් රූප ලෝකේ, එහෙම නැත්නම් අරූප ලෝකේ. අන්න එතකොට ඒ සකස් වෙලා ප්‍රතිසන්දිය ලැබෙන ස්ථානයට අපි කියනවා උත්පත්ති භවය කියලා. එතකොට අපි කියන මේ භවය කියනකොට ඇත්ත මේ කාම භවය තමයි අපි. රූප භවය, රූප ලෝකේ කවරවරි ඉපදුනොත් එයා කියනවා එයා රූප භවයක් ලැබුවා කියලා. ඒ අනුව මේ උත්පත්ති ස්ථානය අනුව තමයි එතකොට උත්පත්ති භවය, උපප්‍රාප්ති භවය කියලා කියනවා. ඒක අපි නම් කරන්නේ ඉපදෙන ස්ථානය අනුව. කර්ම භවය සකස් වෙනවා කියලා කියන්නේ සෑම ජවන් සිතකම තියෙන චේතනාව නිසා ඇතිවන කර්මය. ඒ කියන්නේ විපාක දීම පිණිස ගොඩනගන කර්මය තමයි කුසල කර්ම, අකුසල වශයෙන් හදන, අකුසල කර්ම වශයෙන් හදන කර්ම නිසා ඇති වෙන භවයට අපි කියනවා කර්ම භවය කියලා. මම හිතනවා ඒක කල්යාණ මිත්‍රින්
ප්‍රමාණවත්. මෙහෙම හිතන එක හරිද? දැන් කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන ඒවා චුතියට පහළ වෙන්නේ කර්ම භවය නිසා. ඊළඟට උප්පත්ති ස්ථානයේ වශයෙන් උපපත්ති භවය කියලා. ඒ විදිහට ඒ දෙක වෙන් කරොත් හරිද? සිරුවන් කරමු.
ඒකේ කොටසක් විතර නිවැරදි මෙහෙම දෙකක් තියෙනවා. දැන් අපි කර්ම බලය අපිට හිතන්නකෝ දැන් අපිට රස කෑම වේලක් හම්බුණා කියලා. ඒ රස කෑම වේල හම්බුනේත් අපේ කර්ම භවය නිසා. ඒ කියන්නේ කලින් කුසල කර්මයක් කරපු නිසා තමයි අපිට දැන් මේක විපාක දෙනකොට ප්‍රතිසන්දි විඥානය කියන එක පහළ වෙන්නේ ඇත්තටම අර අවසානයේදී ගත්ත චිත්ත වීතියට ලැබිච්ච අරමුණ අනුව. ඒ කියන්නේ අපි කිව්වොත් එමු ගරුක කර්මයක්. නැත්නම් ආසන කම්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම කියන ඒ හතරෙන් එකක් මතුවලා තමයි ඒ චිත්ත වීතිය අනුව ඊට පස්සේ ඒක විපාකයක් හැටියට චිත්ත වීතිය අවසානයේදී ප්‍රතිසන්දි විඥානය එතකොට යම් කිසි තැනක පිහිටන්නේ. එතකොට ඒ ප්‍රතිසන්දි විඥානයේ තියෙන ඒ ගතියම හේතු කරගෙන තමයි ඊට පස්සේ ප්‍රවෘත්ති විපාකත් ලැබෙන්නේ. දැන් උදාහරණයක් ඇටිට ගත්තාම දැන් මිනිස්සෙක් වෙලා ඉපදෙච්ච කෙනෙකුට නිරේ විඳින්න තියෙන දුක් විඳින්න වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් දුක් ගැහැට විඳින්න වෙයි. මුදල් නැති වෙයි, දුප්පත් වෙලා ඉපදෙයි, ඊට පස්සේ සමහර විට දඬුවම් ලබන්න වෙයි, කාගෙන් හරි ගුටි බැට කන්න වෙයි. ඒවා වෙන්න පුළුවන්. නමුත් ලෝධිය පොන දෙයක්වත් එහෙම අපි අහලා තියෙනවා නිරේදෙන දඬුවම් ටික හම් වෙන්නේ නැහැ. මොකද යාගේ උප්පත්ති භවයේ මනුස්ස ලෝකයේ ලැබුවා. ඒ වගේම දැන් ඒ යම්කිසි දුක් ගැටක් ලැබෙනවා නම් මනුස්ස ජීවිතේ ගත කරනකොට ඒක හම් වෙන්නේ කර්ම භවයෙන්. කලින් කරන ලද කර්මවල විපාක තමයි ඉඳවන්නේ. එතකොට සැපක් ලැබුණත් දුකක් ලැබුණත් ඒ සියල්ලම ලැබෙන්නේ කර්ම භවයේ විපාකයෙන්. අර ප්‍රතිසන්දිය පමණක් තමයි, ප්‍රතිසන්දි විඥානයේදී පමණක් තමයි අපි උපපත්ති භවය හැටියට එකින් එක නම් කරන්නේ. ඒ ආකාරයෙන් තමයි සැලකන්න වෙන්නේ. තේරුම් ගන්න. තවත් කාටද ප්‍රශ්නයක් තියෙනවා නම් මතු කරන්න. ස්වාමීන් වහන්සේට මම හිතා තවත් ටික වෙලාවක් අපි සමග රැඳී ඉන්න පුළුවන් කියලා. කල්‍යාණ මිත්‍රේ ප්‍රශ්න තියෙනවා නම් අසු කරන්න. අනේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න නැහැ වගේ අපේ කල්‍යාණ මිත්‍රේන්ට අද ස්වාමීන් වහන්සේට තවත් යමක් අපිට මතක කරලා දෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන් කියලා තමයි.
ඒක ඇත්තට මේක පැත්තකින් නිතර නිතර අපි සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. එතකොට තමයි මේක මතුවේවි එන්නේ. මේක මේක ටිකක් එක පැත්තකින් අමාරුවක් වගේ දැනෙනවා. ඒකයි ඔය හර්තියට ප්‍රශ්න මතු නොවෙන්නේ මේ අනුසාරේ. නමුත් මේ අනුසාරයෙන්ම ගන්න ඕනේ තමන්ට දැනට ප්‍රශ්න තියෙන ඕනම එකක් අපි යොමු කරන්න කියමු. එතකොට මේ සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අවසන් කරමු. නැත්නම් මේ අනුසාරයෙන්ම කියලා අපි ගන්න යන්න ඕනේ නැහැ.
හොඳයි සන්න. හොඳයි කල්‍යාණ මිත්‍රනි, යම් කිසි දහම් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සාකච්ඡා කරන්න සේවන් සර්මයි.
ස්වාමීන් වහන්සේ අවසරයි. ඔබ වහන්සේ පසුගිය සතිය අපිට පැහැදිලි කරලා දුන්නා විදර්ශනා ඥාන පිළිබඳව. එතකොට ස්වාමීන් වහන්සේ දැන් විදර්ශනා ඥාන වශයෙන් ගන්නකොට අපි උදයවේ ඥානය, බංග ඥානය, වෛතුපත්තාන ඥාන වශයෙන් අපි ඥාන පරම්පරාව ගැන අහලා තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ ආකාරයට මේ උදයවේ කරනකොට අපිට කොයි ආකාරයකද මේ බංග ඥානිය වගේ දෙයක් පහ, ඒ කියන්නේ නම් වශයෙන් අපිට මෙහෙමයි කියලා දැනගන්න නෙමෙයි, ඒ බංග ඥානිය පහළ වෙන්නේ කොයි ආකාරයකද පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. දැන් මේ විදිහට දිගට බලාගෙන යනකොට ඒ කියන්නේ එක්කෝ රූපය ගැන විතරක් බොහෝ වෙලාවක් කරලා ප්‍රකට කරලා ඔක්කොම කරගෙන යනවද, එහෙම නැත්නම් ස්කන්ධ පහම පිළිබඳව කරගෙන යනවද, භාවනාවට පොඩ්ඩක් යොදා ගන්න හැටි පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං
ස්වාමීන් වහන්සේ. අතවශ්‍යම මේ විදර්ශනාව වඩවනවා කියපුවාම මේ මා දන්න ආකාරයෙන්ම මේ සතර සතිපට්ඨාන එක එකම එක එක විදිහට උගන්වනවා. නමුත් මම දන්න ආකාරයෙන්ම මේ හතරම එකටම යනවා ස්වාභාවිකවම මේ මෙනෙහි වීම සිද්ධ වෙනවා. ඒ මෙනෙහි වීම සිද්ධ වෙනකොට දැන් අපි මං කිව්වා කායානුපස්සනාවට අපි පිවිසෙනවා. කායානුපස්සනාවට අපි පිවිසුනහම ආස්වාස ප්‍රාස්වාස වෙන්න පුළුවන්. ඔය මොකකින් හරි අපි ඒ ආස්වාස ප්‍රාස්වාසයෙන් අපි පටන් ගත්තා කියමු. එතකොට ඒක මූල කර්මස්ථානයේ හැටි තියාගෙන යනකොට එතන මෙනෙහි කරමින් ඉන්නකොට අපි එතන සිහිය පිහිටවා ගන්න තමයි අපි වීර්ය කරන්නේ. දිගින් දිගටම වීර්ය ගොඩනගා ගන්න. ඒ ගොඩනගාගෙන යනකොට එතරම්දි පින්වතුනි හරියට නිකන් අර අම්මා කෙනෙක් පුංචි දරුවේ හම්බුණාට පස්සේ ඒ දරුවා පිළිබඳ අම්මා කෙනෙක්ගේ තියෙන අවධානය කුස්සියේ හිටියත් බාත්รูම් එකේ හිටියත් ඒ වගේම කොතන හිටියත් අතු ගන්න ගියත් ඒ අම්මගේ හැමතිස්සෙම මූල කර්මස්ථානයේ වගේ අර පොඩි දරුවා ළඟ ගැන හිත අවධානය තියෙන යන්තම් කෑ ගැහුවනම් සද්දයක් ඇහුනනම් ඒ අම්මා නිතර එතන ඉන්නවා අර වෙන තැන් වලට ගියා. අන්න ඒ වගේ මූල කර්මස්ථානයේ මෙතන තියාගෙන භවනා කරගෙන දිගට යනකොට අපි පින්වතුනි අර මං එදා කිව්වා වේදනාවක් දැනනකොට වේදනාවක් 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 කියලා තුන්වරක් මෙනෙහි කරනවා. ওই ලදරු අවස්ථාවේදී මේ විදර්ශනාවේ සිද්ධ වෙන එක. ඊළඟට මතක් වීමක් වුණොත් මතක් වුණා කියලා අපි මෙනෙහි කරනවා. එතනදී වේදනානුපස්සනාව මෙනෙහි වෙනවා, කායානුපස්සනාවේ ඉන්නවා, වේදනානුපස්සනාව මෙනෙහි කරනවා. මෙනෙහි කරගෙන යනකොට ඊළඟට පින්වතුනි අපි චිත්තානුපස්සනාවටත් යනවා. ඒ කියන්නේ සද්දයක් අහුනොත් ඇහෙනවා ඇහෙනවා කියලා තුන්වරක් මෙනෙහි කරනවා. ඊළඟට පින්වත්නි මේ යම් කිසි ලෝභ වර්ග ඒ විඥානය හරහා අපට ලෝභයක් ඇති වුනොත් ලෝභයක් කැමැත්තක් ඇති වුණා කැමැත්තක් ඇති වුණා අකමැත්තක් ඇති වුණොත් අකමැත්තක් ඇති වුණා අකමැත්තක් ඇති වුණා කියන්නේ හැමතිස්සෙම කාය කායානුපස්සී විහෙරතේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සන. ලෝභ හා ద్వේෂ දෙකට මේ වැටෙන්නේ නැතුව හිත පවත්වා ගන්න කියන්නේ ලෝභය උනත් ලෝභයක් හැටියට දැක්කාත් ඒක පිළිබඳව ලෝභය පිළිබඳ අපි උපාදානයන් බිහි කරගෙන එහාට යන්න බලන්නේ නැහැ. ඒක තුන්වරක් දැක්කා ඊට පස්සේ එතනින් මාස. මූල කර්මස්ථානයේට සෑම විටම එනවා පිටත. සෑම විටම මේ මූල කර්මස්ථානයේට අපි හිත පිහිටුවා ගන්න බලනවා. දැන් අපි අහලා තියෙනවා දැන් කායානුපස්සනාවේ පින්වතුනි නවසීවත මෙනෙහි තනිකර මෙනෙහි කරගෙන යන්න අපි ගියාට ඒක කරන්න පුළුවන්කමක් නැහැ. ඒකෙත් අපි එතකොට නම් පිළිකුල මෙනෙහි කරන්න ගිහිල්ලා පින්වතුනි කමතහනේ අපි අහලා තියෙනවා ප්‍රථම ධ්‍යානයට විතරයි වගේ යන්න පුළුවන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඒ වගුර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වලට යන්න නම් අරක අතහරින්න වෙනවනේ පින්වතුනි වෙන කර්මයේ කර්මස්ථානයේට යන්න සිද්ධ වෙනවා. එතකොට ඉහළට යන්න නම් එහෙම සිද්ධ වෙනවා. එතකොට පින්වතුනි මූල කර්මස්ථානයේ අර නාසය තියාගෙන එහෙම කරගෙන යනකොට ওই කියන ඔක්කොම අපි ඒක රාශිය වෙලා මෙනෙහි වෙන සතර සතිපට්ඨානය අර ඒ කියන්නේ හැමතිස්සෙම සිහිය තියෙනවා. කොතෙන්ද හිත දුවගෙන ගියත් සිහිය තියෙනවා. අවසානයේ එහෙම ගියාපුවහම පින්වතුනි විදර්ශනාව කොතෙද්ද කියලා දිනු වෙනවනම් අර තුන්වරක් මෙනෙහි කරන එකක්වත් නෑ අඳුනා ගන්නවා. දුතු දේ දුතු පමණින් නතර වෙනවා. අසනු දේ අසනු පමණින් නතර වෙනවා. ඒ තැනට එනවා. ඒක දැනුණා විතරයි එතනින් පස්සේ අර සරියුත් හාමුදුරන්ට කෙනෙක් ගහපුවාම හැපුණා දැවුණා ඉතරයි. කවුද කෙනා ගැහුවේ? වහතුරෙද්ද ගැහුවේ? මොකටද ඒ ගැහුවේ? ඒව හොයන්න කියන මේ සරියුත් හිමියෝ හැපුණා දැවුණා. ඒ කියන්නේ අර විදර්ශනාවේ ඉහළම තැනට ගිහින් මේ උපාදාන කිරින් නතර කරපු චින්තනයක් එතන තියෙන්නේ. ඒ තැනට හැදලා ක්‍රියාසිත පමණයි. එතනින් එහා හොයන්න තැනට හිත වැඩ කරලා එතකොට. එතන ගමන් කරලා තියෙනවා පිටත. අන්න ඒ වාගේ තැනකට අපේ හිත ගමන් කරනවා. ඒ ගමන් කරනකොට පින්වතුනේ ඔය කියන සියලු දේ ඊට පස්සේ දකින්නා වූ ඒ සියලු දේ දකින්නා වූ තැනක හිත හොඳට තියුණු වෙනවා. හරියට නිකන් පිහියක් තියුණු අන්දමට ගාලා ඉතාම තියුණු අන්දමට කැපෙන තැනට මේ ගන්නවා වගේ පින්වතට තියුණු කරනවා. දැන් ඉස්සර කැමරා වර්ග බලපුවහම ලොකු කැමරා තිබුණා. නැත්තම් කම්පියුටර් වර්ග මුලින්ම හදනකොට තිබ්බා විශාල අක්ෂරයක්ද දෙකක්ද කොහොමද විශාල කම්පියුටරයක්. එහෙම ටික ඇවිල්ලා දැන් පින්වතුනි කම්පියුටරේ ඉතාම කුඩා එකක් බවට පරිවර්තනය වෙනවා තියෙනවා. අරටත් වඩා ඒක තියුණුයි. ඒක කරන්න පුළුවන් කාර්යයක්. ඒ වගේ කැමරා වර්ග බැලුවොත් දැන් මේ ශරීරය ඇතුළේ කැමරා ඉතින් නහර ඔස්සේ දාන්න පුළුවන් තරමට ඔන්න දියුණු වෙලා පින්වතුනි විද්‍යාව. අන්න ඒ වගේ ඊළඟට උපකරණ දියුණු කරගෙන තියෙනවා. ගිහිල්ලා පරමාණු දක්වා දියුණු වෙලා තියෙනවා. පරමාණු වලින් තවත් එහාට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දක්වා දකින්නා වූ මේ උපකරණ දියුණු වෙලා තියෙනවා. අන්න ඒ විදිහට පින්වතුනි අපේ හිතත් ක්‍රමයෙන් තියුණු වෙලා දකින්න තැනට සිතපත් වෙනවා පින්වතුනි. එතකොට ඒ සිතපත් වෙනකොට අපට නාමයක පැවැත්ම කොච්චරද රූපයක පැවැත්ම කොච්චරද මේ නාමයක් සකස් වෙන්නේ කොයි කොයි ඒවා මූලික වෙලාද කියන එක අපට විනිවිද වෙන්න පටන් ගන්නවා ස්වභාවයෙන්. ඒ ඥානය එනකොටම ඒ තියුණු භාවය එනකොටම ඒ වාගේ පැවැත්ම මෙච්චරයි උදයව්ව උදයහා වය කියන එක දකිනකොට බංග කියන ඥානය පීල ඒ පිටිපස්සෙන්ම ඊළඟට එනවා පිටවතුන. එකක් මතු වෙනකොට අනිත් එක ක්‍රියාත්මක වෙනවා. ඒක හරියට දැන් බුදුහාමුදුරුවෝ මුල් රාත්‍රියේ මුල් භාගයේ මතු වුණා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය ඇති වුණා කියලා කියනවා. පුබ්බේ නිවාසානුස්මෘති ඥානය පෙර දක්නා නුවණ පහළ වුණා කියලා කියනවා. ඊළඟට මධ්‍යම යාමට එනකොට ඒක තවත් පහු කරගෙන හිත දියුණු කරගෙන යනකොට චුතූපපාද ඥානය ආව කියන පිටත. ඒකත් තව තියුණු වෙනකොට තියුණු වෙන්න හොඳට චුතූපපාද මේ සත්‍යය ඉපදෙන්නේ මැරෙන්නේ කොහොමද කියන එක මේක හොඳට දැකගෙන යනකොට ඊට පස්සේ ආසවක් ඥානයට ආව කියන. ඒවා ඉතින් ක්‍රමයෙන් තියුණු වෙන්න එනවා පිටත. ඒ නිසා එකක් වඩවාගෙන යනකොට අනිත් ඒවා පෝලිමේ ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වෙන්න වෙන්න මතුවෙනවා කියන හැඟීමයි මට නම් තියෙන්නේ පින්වතුනි. ඔන්න ওই විදිහයි යන්නේ කියලා මට කියන්න තියෙනු පින්වතුනි. මේ පිළිබඳව තා කතා කර හැකි.
තවත් කාට හරි යමක් පැහැදිලි කරගන්න තියනවද? හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අද ඇත්තටම විශේෂ දවසක් වෙනවා. ඒක ගැන මම සඳහන් කරන්නම් දැන්. ඒ තමයි අපේ කල්යාණ මිත්‍ර දර්වත්ත මහත්මයාගේ වන්දනීය අදටියේදී තිබෙනවා. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අද වැඩසටහන අවස්ථාවේදී එතුමාට විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරමු. එතුමාගේ ජීවිතය දෙද දුක්වලින් තොරව දහම් මාර්ගය යාමට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින්. ඒ වගේම ස්වාමීන් වහන්සේ අද දවසෙත් ඔබ වහන්සේ අප වෙනුවෙන් මේ ආකාරයෙන් කාලය මිඩම් කරලා සම්බුද්ධ දේශනාව මේ ආකාරයෙන් අපිට පැහැදිලි කර දීම ගැන අනන්ත ප්‍රමාණ වාරයක් පින් ඒ ප්‍රාර්ථනා කරන කරන්නා වූ බෝධියකින් නිවන් සුව අත්විඳින්න නිර්වාණ අවබෝධය ලැබීමට මේ අද කරන ලද ධර්ම දානයත් මහෝපකාරී වේවා කියලා අපි සෑම දිනම තවන් දෙක ප්‍රාර්ථනා කරනවා. එමනා ස්වාමීන් වහන්සේ වැඩසටහන අවසන් කිරීම පිණිස ස්වාමීන් වහන්සේට මම මේ යොමු වෙනවා ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි.
සියලු කාරණික පින්වත්නි, ඉතාමත්ම ගෞරවයෙන් සැලකිලි යුතු අද දිනත් අපි උද්‍යව්‍ය ඥාන කියන කොටසට අහුම්කන් දුන්නා. ඒක පස් ආකාරයකින් උද්‍යව්‍ය වෙන හැටි රූපස්කන්ධේ පස් ආකාරයෙන් වය වෙන හැටි අපි සාකච්ඡා කළා. ඉතින් අපි සාකච්ඡා කිරීමේ බොහෝ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මේ වාගේ තව පුළුල්ව මේවා පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් කින්තුනේ අපිට ඒ ඥානයන් අපි විශේෂයෙන් දිනු කර ගන්න ඕනේ. ඉතින් වේදනා ස්කන්ධයත් මේ විදිහයි පස් ආකාරයෙන් උද්‍යව්වේ වැය වෙනවා. සංඥා ස්කන්ධයත් මේ විදිහයි උද්‍යව්වේ වැය වෙනවා. සංඛාර ස්කන්ධයත් උද්‍යව්වේ වැය වෙනවා. විඥාන ස්කන්ධයත් මේ විදිහේ උද්‍යව්වේ වැය වෙනවා. ඉතින් මේ විදිහට අපි අද දවසේ දිගු වෙලාවක් සාකච්ඡා කරමින් දේශනීය තහුම් කන් දෙමින් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය, ඒ වගේම අපි ජීවිතේ පුරාම රැස් කරගන්නා වූ සියලු පුණුත් අපට මේ විදිහේ ධර්ම වැඩපිළිවෙලක දිගින් දිගට යන්න උපකාර කරන උදව් කරන මූලිකම පුජ්‍යලයා වෙන අපේ හිතවත් දලුවත් මහත්මයා ශාල සේවාවක් දිගු කාලයක් සිදු කරන්නේ. එතුමාගේ අද උපන්දිනේ යෙදিলা තේනවා. එතුමාට මේ පුණ්‍ය ශක්තිය හේතුකොටගෙන එතුමාට විශේෂයෙන් නිරෝගී සම්පන්නිය ලැබේවා. කායික සුවය මානසික සුවය කියන දෙකම උදා වේවා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන. ඒ විතරක් නෙමේ, එතුමාගේ ආර්ථික වශයෙන් දියුණු විය යුතුයේ ශක්තියෙන් විසිවෙන්නත්, පෙරකිරක් සාදිය දියුණු වෙන්නත් විශේෂයෙන් මේ පුණ්‍ය ශක්තිය හේතු ආශ්‍රා වේවා එතුමාට. එතුමාගේ පවුලේ ස්වාමී දියණියට, ඒ වගේම දරුවන්ට මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන නිදුක් භව නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා. ගුණ නුවණ ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ බවට පත්ලා ලෝකෙට සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ විතරක් නෙවෙයි, මේ අපේ මේ පුණ්‍ය කටයුත්තට ලෝකේ නන් දෙසින් සහභාගී වෙන්නා වූ සෑම අපේ කල්යාණ මිත්‍රයෙකුටම මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන තව තව ධර්ම ඥානෙ වඩවා ගන්න, ධර්මයට අනුකම්පන් දෙන්න අවශ්‍ය ශක්තිය බිහි වෙන්න මේ පුණ්‍ය ශක්තිය හේතු ආශ්‍රා වේවා. ඒ අයගේ ලෞකික වශයෙන් දියුණු විය යුතු ආර්ථික දියුණුව, නිරෝගී සම්පත්තිය, ඒ වගේම දරුවන්ගේ යහපත දවසින් දවස උදා වේවා මේ පුණ්‍ය ශක්තිය හේතුටගෙන. ඒ විතරක් නෙමේ, මේවාට අපිට උදව් උපකාර වෙන සෑම පින්වතෙකුටම අපි දන්න නොදන්න කෝටි සංඛ්‍යාත මිනිස්සු උදව් උපකාර වෙනවා මේ උපකරණ සකස් කරන්න, මේවා අයහා මෙහා පණිවිඩ රැගෙන යන්න, ඒ ඉන්ටර්නෙට් ජාල ආදී. ඉතින් ඒ සියලු දේ සාර්ථකත්වයෙන් කරගන්න උදව් උපකාරකනේ සියලු දෙනාට මේ පින් වලින් ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි දියුණු වේවා. ඒ විතරක් නෙවෙයි පින්තුනේ, අපරමින් නීගිය සියලුම ඥාතීන්ට මේ පුණ්‍ය ශක්තිය ඒත් වෙලා ආයු වර්ණ සැප බල ප්‍රඥාව වැඩි දියුණු වේවා අනුමෝදන් වේවා මේ පින් සියලු දෙවිවරුද මේ පින් අනුමෝදන් වේවා ආයු වර්ණ සැප බල ප්‍රඥාව වැඩි දියුණු වේවා දෙවියන්ට ඥාතීට අපට දලුවත් මහත්මයා ඇතුළේ පවුලේ හැම දෙනාට උතුම් වූ නිවන් පිණිස මේ පින් සාදු සාදු හේතු වාසනා වේවා කියලා සාදු කියනවා
සාදු සාදු සාදු
සාදු
සාදු
සීලවන්තං
ගුණවන් සම්පූර්ණ
සාරිපුත්තගේ
රත්න සම්පතිපාතිය සද්ධාති සම්බදන් සම්පන්නා